ଭାଇ ଶ୍ରଦ୍ଧା ସମ୍ପନ୍ନ ପିଙ୍ଗୁଙ୍କ ଅନୁରୋଧ ଫଣସି ସମାଧାନ ସଦହା ନମସ୍କାର ଆଜ୍ଞା
ಸಿಲ್ವೇನಿಯವರ ಪ್ರಮುಖ
සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් හැම දිනම මේ සූදානම් වෙන්නේ තමන් ලැබපු මනුස්ස ජීවිතය හිස් නොවන විදිහේ වටිනාම වටිනා පින්කමක් සිද්ධ කරගන්නට. ඒ තමයි ශ්‍රද්ධා සම්පන්න මේ පින්වතුන් මේට තුන් මාසයකට ඉස්සෙල්ලා මේ ස්ථානයට ඇවිල්ලා මේ තුන් මාසේ මේ ස්ථානේ වස් සමාදන් වෙන්න ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. තමන් සිව්පස්යෙන් උපස්ථාන කරන බවට ඒ පොරොන්දු වෙච්ච ආකාරයටම ඒ පොරොන්දු ඉෂ්ට කිරීම වශයෙන් දන් දෙමින් සේනාසන පහසුකම් සකස් කරමින් ඒ වගේම ගිරාමප්‍රත්‍ය එහෙත් පරිස්කාර පූජා කරලා සිව්පස්යෙන් තුන් ප්‍රත්‍යකින් මේ තුන් මාසෙම උපකාර කළා උපස්ථාන කළා. සිව්පස්ය සම්පූර්ණ වෙන්න චීවර පූජා කරන්න ඕනේ කියන අදහසිනුත් ඒ වගේම මේ ශාසනයේ පින්කම් අතර අතිශයම ගරුභවණීයම පින්කමක් වන ඒ කඨින මහා පුණ්‍ය උත්සවයේ හේත දවසේදී සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පින්කමේ ආරම්භක අවස්ථාව හැටියට අද මේ දැන් සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයේ නිදක් සෝනේ කරන්නට. ඒ නිසා හැම දිනාටම මුලින්ම මතක් කරනවා ඉතාමත්ම ඕනෑකමේ හැම දිනාටම මතක් කරනවා ඉතාමත්ම ඕනෑකමේ අද මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. මේ දේශනාව තුළින් ඔබේ ජීවිතයට මේ ජීවිතයට විතරක් නෙමෙයි මේ අනවරාග දුක් සහගත සංසාරේ ඊතර වීම පිණිසම පවතින ඉතාමත් වටිනා ධර්මඥානයක් ඔබට පහළ කරගන්න පුළුවන් වෙයි කියලා මතක් කරනවා. ඒ නිසා නැවතත් මතක් කරන එකම දේ මේ දේශනාව ඉතාමත්ම සූක්ෂමයි ගැඹුරුයි ගැඹුරටත් වඩා බොහොම සූක්ෂමයි ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවනි. හැබැයි හිත එහාට මෙහාට යන්න නොදී දේශනාව ඔස්සේම හිත මෙහෙවොත් හිත වෙන කොහාට හරි ගියොත් මුලින් මැදින් අගින් වචන ගිලිහෙයි. එතකොට ඔබලන්ට මේ අර්ථය බලාගන්න පහසුයි තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ එන සසර ගමනේ මුල් කෙලවරක් පෙනෙන්නේ පණවන්න පුළුවන්කමක් නැහැ කියලා ඒ තරම් දීර්ඝ සංසාරික අපි ඒ මේ අත දුවට සැරිසරනත්තු අද දවසේදී හෝ මේ සත්‍යධර්ම අවබෝධ කරගන්න පුළුවන් වුණොත් අපිට මේ දුක් සහගත සසරින් ඈතර වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මම අද දවසේදී මාතෘකාවසින් තිබුණේ බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ එකම මගයි නිවනට කියලා පෙන්නපු සතර සතිපට්ඨානය. හැබැයි මේ සතර සතිපට්ඨානය වැඩි යුක්ති කොහොමද මොන කෙනෙක්ද කියන එක සංයුක්ත නිකායේ පළවෙනි කාණ්ඩේ භික්ෂු සූත්‍රයේ බාහ්‍ය සූත්‍රය වගේ සූත්‍රවලදී පෙන්නනවා සතිපට්ඨාන භාවනාව කළ යුක්ති කවුද කියන එක. කුසල ධර්මයන්ට මුල් වෙන සීලේක පිළිතලා ඍජු දෘෂ්ටියක් ඇති කරගත්තාම ඇති කරගත්ත කෙනා, ඒ කියන්නේ සීලේක පිළිතලා දිට්ඨිය ඍජු කරගත්ත කෙනා සතර සතිපට්ඨානය වඩන්ට සුදුසුයි වැඩි යුතුයි කියන එක පෙන්නනවා. එතකොට සතර සතිපට්ඨානය වඩන්ට කරුණු දෙකක් තමයි සන්තකයේ තියෙන්නට ඕනේ. එකක් සිල්වත් බව, අනිත් එක ඍජු දිට්ඨිය. හැම වෙලාවම දිට්ඨිය ඍජු වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඊට පස්සේ මේ සතර සතිපට්ඨානය වඩන කෙනා සහ එයාගේ අවබෝධය කිපදුද කියන එක පෙන්නනවා සංයුත් නිකායේ පහේ එකේ සාල සූත්‍රයේදී. ආධුනිකම කෙනා මේ සතර සතිපට්ඨානය වඩනකොට කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්කන්ධයන්ගේ යථාභූත ඥානය ඇති වෙනවා. සේක පුද්ගලය සතිපට්ඨානය වඩනකොට ඒ ස්කන්ධය පරිඥය වෙනවා, නැත්නම් පිරිසිඳ දකිනවා. රහතන් වහන්සේ ඒ සතර සතිපට්ඨානයෙන් වඩනවා ස්කන්ධයන්ගෙන් වෙන් නොයලි නිදිල ජීවත් වීම සඳහා. එතකොට මෙතනදී මේ සතර සතිපට්ඨානයේ වඩන්ට මූලිකම සුදුසුකම පෙන්නවා සීලය, ඍජු දිට්ඨිය. දෘෂ්ටිය ඍජු කරගත්ත කෙනා සුදුසී සතිපට්ඨානේ වඩන. මොකක් නිසාද? සතිපට්ඨාන සතර සතිපට්ඨානයේ අයිති සත්‍යයන් අතර මාර්ග සත්‍යයට. එතකොට යම් කෙනෙක් දුක දැකලා, දුක ඇතිවීම දැකලා, දුක නැතිවීම දැකලා, ඒ දුක් නැති කිරීමට පමුණුවන මාර්ගයයි කියලා හඳුනාගත්ත කෙනාටයි ඒ භවතේ ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මම මේ පින්වත්තුන් සතර සතිපට්ඨානය වඩන්න කලින් දෘෂ්ටිය ඍජු කරගන්න ආකාරය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ ශාසනයේ දෘෂ්ටිය ඍජු වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත්, නැත්තම් පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණොත්. ඒකෙදි මේ පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව මම ඔයගලන්ට වටිනා කරුණු ටිකක් පැහැදිලි කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතෝ කෝ භික්ඛවේ ආර්ය ශ්‍රාවකස්ස අයංච පටිච්ච සමුප්පාදෝ ඉමේච පටිච්ච සමුප්පන්නා සම්මා යථාභූතං සම්මප්පඤ්ඤාය සුද්ධිත්තා හොති. හොඳට පෙන්නනවා මහණෙනි යතෝ කෝ භික්ඛවේ ආර්ය ශ්‍රාවකෝ. මහණෙනි යම් කලක ආර්ය ශ්‍රාවකයාට මේ පටිච්ච සමුප්පාද ධර්මය, පටිච්ච සමුප්පන්න ධර්මය මනාව ප්‍රඥාවෙන් හොඳට පෙනුනොත්, හොඳට පෙනුනොත් පටිච්ච සමුප්පාද ධර්මයත් පටිච්ච සමුප්පන්න ධර්මයත් හොඳට පිරුණුත් මේ ආර්ය ශ්‍රාවකයාට සෝවත එයා කිසිම කලක පූර්වන්තයට දුවන්නේ නැහැ. මම අතීතයේ හිටියද, හිටියනම් කොහේ ඉඳද්ද, කොහොම ඉඳද්ද, මොන විදිහට ඉඳද්ද කියලා අතීතන්තයට දුවන්නේ නැහැ. මම අනාගතයට යයිද, යනවනම් කොහේ යයිද, කොහේ උපදීද, කොහොම කොහොම උපදීද කියලා අනාගතයට දුවන්නේ නැහැ. පූර්ව අපරාන්තයට දුවන්නේ ආර්ය ශ්‍රාවක මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ වුණා. මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගත්ත කෙනා මේ දුක්සහගත සසරෙන් එතර වෙනවාමයි. පටිච්ච සමුප්පාද ධර්මයේ ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. නමුත් ලෝකයේ එක එක ක්‍රම තියෙනවා. සමහර විටක කිලෝ 100ක් අපිට උස්සන්න බෑ අද්දේ. අමාරු. හැබැයි මේ කිලෝ 100ම යම් උපායකින් liver එකකින් කොටයක් තියලා මොකක් හරි ආධාරයකින් අපිට උස්සන්න පුළුවන් තමයි. ඒ වගේ ක්‍රම තියෙනවා. ඒ වගේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරු වුණාට මේක තේරුම් ගන්න පුළුවන් එක එක ක්‍රම තියෙනවා. මම ඔයගලන්ට පටිච්ච සම්පදාය පැහැදිලි කරලා දෙන්න කලින් පොඩි උපමාවක් කියන්න. මේ උපමාව ඉස්සෙල්ල හොඳට අහගෙන ඉන්න. ඔන්න මෙතන ඉඳලා හිත කොහාටවත් යන්න නොදී හොඳට අහගෙන හිටියෝ. අත්‍යසේම වටිනා කාරණාවක් ඔයගලන්ට හම්බුනේ. මල් සුවඳ තියෙන මල් දන්නවනේ. දැකගෙන අපතුන් දාස මලක් හරි එහෙම නැත්නම් මහා මලක් හරි මලක් ගන්න. මේ මලේ සුවඳ මල සුවඳයි. සුවඳවත් මලයි. මලේ සුවඳ කොහෙද තියෙන්නේ කියලා ගත්ත මල් පෙත්තක් ගත්තොත් මල් පෙත්තකට අයිතිද සුවඳ නැහැ. එක රේණුවක් ගත්තොත් අයිති නැහැ. මල් කෙණියට ගත්තොත් අයිති නැහැ. නැට්ටට ගත්තොත් අයිති නැහැ. ගහට ගත්තොත් අයිති නැහැ. ගහත් නැට්ටත් කෙණියත් ඒ වගේම මල් රේණු මල් පෙත්ත කියන ටික නිසාම උපදින මල් සුවඳ ඒ ටිකම අසුර කරගෙන පවතිනවා. එකක් එකක් ගත්තොත් මල් පෙත්තටවත් රේණු වලටවත් කෙණියටවත් මල් සුවඳයි තියෙන්නේ. ඒ නිසාම උපදින මල් සුවඳ ඒ ටිකම අසුර කරගෙන පවතිනවා. එතකොට මේ මල් සුවඳ මලේ තියෙන පෙති රේණු කෙණිය නිසාම හටගෙන ඒකම අසුර කරගෙන පවතිනවා. ඒ පෙති රේණු කෙණියට උදවුනේ මොකද්ද කියලා හෙවත් නැට්ට කියන්න වෙනවා. ඒ නැට්ටට හේතුව මොකද්ද කියලා ගහ කියන්න වෙනවා. ගහට හේතුව මොකද්ද කියලා හෙවුනේ ඒක ඉස්සෙල්ල ගහක ඇටයක් කියන්න වෙනවා. ඒක ඉස්සෙල්ල ගහේ ඇටේ හේතු වෙනවා මේ ගහ හැදෙන්න. ගහේ ගහ හේතුන අත්තක් හැදෙන්න. අත්තේ තමයි මලේ කෙමිය හැදුනේ. කෙමිය තමයි පෙති ටික තියෙන්නේ. පෙති අසුර කරන තමයි රේණු ටික තියෙන්නේ. මල පිපිලා කෙමිය හැදිලා පෙති හැදිලා රේණු හැදෙනකොට සුවඳ ඇති වෙනවා කියන ධර්මතාවයේ ඉඳීමයි වෙන්නේ. කිසිම වෙලාවක මේ මලේ සුවඳ ඒක හතත්ති මලේ ඉඳලා ආවද? ඒක හතත්ති මලේ ඉඳලා මේ සුවඳ චුට්ටක්වත් ගත්තද? නැහැ. ඒක හතත්ති මල හේතුනේ මොකටද? බීජයක් හදන්න. ඒ බීජ හේතුනේ මොකේදද? ගහක් හදන්න. ගහ හේතුනේ මොකේදද? නැට්ට හදන්න. නැට්ට හේතුනේ කෙමිය. ඒක හේතුනේ මල් පෙති රේණු ටික හදන්න. මල් පෙති රේණු හැදුණු ගමම්ම ඔය කොක්කම එකතු වෙච්ච ගමන් සුවඳ කියන එක નિરાයාසයෙන්ම පවතින. දැන් මල යම් තාක් ඇද්ද ඒ තාක් සුවඳයි. සුවඳ මලත් එක්ක මල සුවඳත් එක්ක තියෙනවා. මේ මල පරවේගෙන එනකොට හිමින් හිමින් පෙති හැලෙනකොට වේණු හැලෙනකොට මලත් එක්කම සුවඳ විනාශ වෙනවා. හැබැයි මේ මලේම මොහ කරපු තව ඇටයක් ආයෙත් ගහක් හැදෙනවා. ආයෙත් ඒ ගහේ අත්තක් හැදෙයි. ඒ අත්තෙත් මල් කෙණියක් හැදෙයි. ඒකේ තෙපි හැදෙයි. ක්‍රේම් හැදෙයි. එතහටත් මල් සුවඳක් තියෙයි. මේ සුවඳ චුට්ටක තේ මලට ගියාද? හැබැයි ලෝකේ හැමදාම සුවඳවත් මල් තියෙන්නේ. බලන්න මේ මල ඇසුරු කරගෙන පවතින සුවඳ කොච්චරද අවශ්‍ය තියෙන්නේ? මල තියෙන කම විතරයි නේද? මල තියෙන කම විතරයි. අනාගතයට සුවඳවත් මල් තියෙන්නේ. හැබැයි මේ මල් වලින් එකක්වත් අනාගතයට ගිහිල්ලා තියෙද? නැහැ. අතීතයේදී හරි සුවඳ දාස් මල් තිබුණා, නාමල් තිබුණා. හැබැයි ඒ සුවඳ මල් වලින් මේ මලට සුවඳ චුට්ටක්වත් ආවෙ නැහැ කියලා ඕගලන්ට විශ්වාසද? නැහැ. මේ මලේ සුවඳ චුට්ටක්වත් ඊගවට පොදින නාමලට දාස් මලට යන්නේ නැහැ කියන එක විශ්වාසයි. මේ මලේ සුවඳක් නැද්ද? තියෙනවා. ඒ සුවඳ කොච්චර කාලද තියෙන්නේ? මල තියෙන කම විතරයි. මල තියෙන කම සුවඳ තියෙයි. හැබැයි මල නැති දවසට සුවඳ ඉවරයි. සුවඳ කිසි වෙලාවක දිගින් දිගට යන්නේ නැහැ. හැබැයි ඒ මලේ මලම නිසා හටගත්ත ඇටය නැවත දහක් හදන්න පුළුවන්. මම මේ ටික ඔබට මතක් කළේ අර්ථය පෙන්වීමට පහසු බව සඳහා. ඔබ අද ඔතන බණ අහනකොට මෙහෙම ඉන්නකොට මේ මම කියලා හිතෙනව නේද? මම සත්‍යයක් කියලා හිතෙනව නේද? මේ පුද්ගලෙක් කියලා හිතෙනව නේද? සත්‍යයක් පුද්ගලෙක් මම කියන මේ ගතිය දකින්ද මලේ සෝද වගේ. සෝද වගේ. ඔය ටික තියෙන්නෙම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ වශයෙන් අපි එක එක ආයතනයක් ගත්තොත් ඇයෙන් රූප බලනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ පහක් තියෙනවා. ඒ පහ උපදින ආයත උපදින ශේෂ්ත්‍රය ආයතන කියලා කියන චක්කු සෝච ගාන ජීවා කියලා. මම එච්චර කියන්නේ මේක උගලන්ට වෙන්නේ. මට උනේ අද සරලෙම මේක කියලා දෙන්න. මේ මම කියලා හිතෙන පුද්ගලයෙක් කියලා හිතෙන හැඟෙන සත්‍යයක් කියලා හිතෙන ගතිය මලේ සුවඳ වගේ. මේ ටික තියෙන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහ ඇසුරු කරගෙන. අපි කියමු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වාල ඇතිනේ. මෙන්න මේ ස්කන්ධ පහ නිසාම ඉපදිලා ස්කන්ධ පහම ඇසුරු කරගෙන පවතින මේ ගතිය. මේ මම පුද්ගලය සත්‍යය කියන ගතිය කොහෙද තියෙන්නේ කියලා බැලුවොත් ඔය ගතිය තියෙන්නේ වේදනාව කියන කාරණාව ඇසුරු කරගෙන. වේදනාව ඇති වුණේ කොහෙද කියලා බැලුවොත් ස්පර්ශය නිසා. ස්පර්ශය ඇති වුණේ කොහොමද කියලා අහුවොත් මේ කය සවිඥානික වෙච්ච නිසා. නාම රූප වෙච්ච නිසා. නාම රූපුනේ කොහොමද කියන්නේ විඥානේ මේ කයට දැසගත්ත නිසා. ඔන්න විඥානේ රූපයට දැසගත්ත තැන වගේ තමයි ගහ හැදුනා වගේ කියන්නේ. නාම රූප නිසා සලආයතන හැදුනා වගේ තමයි අතු හැදුනා වගේ තමයි සලආයතන කියලා කියන්නේ. ඊට පස්සේ ස්පර්ශය වගේ තනකින් දකින්න කුමල් කියන්නේ පස්සපච්චය වේදනා කියනකෝ රේණුයි නැටි ටිකයි දකින්න. ඔය ටික පිරෙනකොට ප්‍රාර්ථනාවක් සුට්ටක තුනේ ධර්මතාවයක් තමයි සුවඳ උපදිනවා කියන එක. මේ ස්කන්ධ ටික විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතාව ටික පිරෙනකොට රස විඳ ගැනීම අනුව බලන මේ පුද්ගල ගතිය, පුද්ගල භාවය නිරායාසයෙන්මයි උපදින්නේ. නිරායාසයෙන්මයි මේ පුද්ගල භාවය උපදින්නේ. තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටිකෙන් තමයි ඒක කරන්නේ. එච්චර ගැඹුරට වුණේ මේ පුද්ගල භාවය ඇති උනේ කොහෙද කියලා බැලුවොත් විඤ්ඤාණ නාම සාකර පස්සේ වෙනකන් මේ විපාක ස්කන්ධ ටිකේ කියලා පෙන්වන්න වෙනවා. අර සෝඳ තියෙන්නේ කොහෙද කියලා බැලුවොත් මලේ කියන්න වෙනවා. ප්‍රේම පෙති කෙමි නැති ගහ මේ ටික උදව් කරගෙන මේ ටික නිසා මැති වෙලා ඒක ඇසුරු කරගෙන පවතිනවා වගේ මේ පුද්ගල භාවය විඤ්ඤාණ නාම සාකර පස්සේ වෙනකන් කියන ස්කන්ධ ටික නිසාම ඇති වෙලා ස්කන්ධ ටිකම ඇසුරු කරගෙන පවතින ගතියක් මේ මම කියන හැඟීම. ඊට පස්සේ විඥානෙට හේතුව මොකන්ද කියලා අහුවොත් පෙර කර්මය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ගහ කොහෙන්ද කියලා උත් පෙර ගහක ඇටයක් වෙන්නද වෙනවනේ. මලේ නේද? පෙර ගහේ ඇටේ හින්ද ගහ හැදුනා වගේ. ඒ වගේ මෙතෙන්ට විඥානේ කොහෙන්ද කියලා අහුවොත් පෙර අවිද්‍යා කර්මය නිසායි විඤ්ඤාණාංග සලයතන පස්ස වේදනා කියන මේ ටික ඇති වුනේ. මේ ටික ඇති වෙච්ච ගමන්ම මලක ওই ටික පිරෙනකොට නිරායාසයෙන් සුවඳ කියන එක ඇසුරු වෙනවා. ඒක ධර්මතාවයක් වගේ පුද්ගල භාවයේ මේ විඤ්ඤාණාංග සලයතන පස්ස වේදනා කියන ධර්මතාව ටික අනුක්‍රමයෙන් ඇති වෙන ධර්මතාවයක් ඇති වෙනකොට ඒකේ රස විඳ ගැනීම අනුව බලන තණ්හාව ඉපදිලා ඒ තණ්හාවට තණ්හාව ඇතිකරنده හේතු වෙච්ච ස්කන්ධ ටිකම පදා ගන්නවා. මේ රස විඳින ගතියයි පුද්ගලයා අරමුණු වල රස විඳින කමයි පුද්ගලයා නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පුද්ගල භාවය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන නැත්නම් විඥානාම සලයන් පස්ස වේදනා කියන ස්කන්ධ ටික නිසහම ඉපදිලා ඒ ස්කන්ධ ටිකම බදාගෙන මේ පුද්ගලයා ඉන්නවා. පුද්ගල භාවයේ පවතිනවා. මේ පුද්ගල භාවය කිසිම වෙලාවක පෙර ජීවිතයක ඉඳලා පුද්ගලයෙක් ආවේ නැහැ. සුවඳ අර බලට පෙර මලකින් සුවඳ ගෙනාවද නැහැ. ඒ වගේ පෙර ජීවිතේ කර්ම විඥානේ අර ඇටේ වගේ දීජ වගේ ගහක් හැදෙන්න හේතු වුණා. ගහ නිසා මල පිපුණා වගේ ප්‍රතිසන්දි විඥානේ ඇවිල්ලා ආයතන ටික හැදුනා. ඒ ස්කන්ධ ටික ඇසුරු කරගෙනම මේ ඇති වෙන පුද්ගල භාවයේ ඒ ස්කන්ධ ටිකම අල්ලගෙන පවතිනවා. මගේ ආවුස ඔබේ ආවස සත්‍ය පුද්ගලය කියන එකේ ආවස තියෙන මේ ස්කන්ධ ටික තියෙන කම විතරයි. මලේ සුවඳ තියෙන්නේ මලේ පෙති කෙණියේ ওই ටික තියෙන කම විතරයි. එතකොට මේ පුද්ගලයාගේ ඉපදීම තමයි ජාතිය කියන එක කියන්නේ. මේ ස්කන්ධ ටිකට කෙලස් ටික ඇති වෙච්ච ගමම ඔබේ ඉපදීම, පුද්ගලයාගේ ඉපදීම, සත්‍යගේ ඉපදීම පුද්ගලයෙක්ගේ ඉපදීමට තමයි ඉපදීම තමයි ඔය මලක සුවඳට මම උපවාස කරන්නේ. ඊට පස්සේ මල ඇසුරු කරගෙන සුවඳ පවතින සුවඳ ඇසුරු කරගෙන මල පවතිනවා වගේ ස්කන්ධ ටික ඇසුරු කරගෙන පුද්ගල භාවයේ පුද්ගල භාවයේ ඇසුරු කරගෙන ස්කන්ධ ටික තියේ. හැබැයි මේ ස්කන්ධ ටිකේම ඇති කරගත්ත පුද්ගල භාවයෙම හේතු වෙලා අද කර්ම රැස් කරගන්නවා. ඉන්න පුද්ගලයා මොකද කරන්නේ? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිච්ඡාභි සංඛාර රැස් කරනවා. පුද්ගල භාවයේ තිබුණොත් තියෙන දෝෂය තමයි කර්ම රැස් කරගන්නවා. මේ ස්කන්ධ ටික නිරුද්ධ වෙන දවසට, මල් පෙති හැලෙන දවසට සුවඳත් එක්ක ඉවර වෙනවා. හැබැයි ඒ මලේම හැදෙන ඇටේ පැලෙනවා වගේ මේ පුද්ගල භාවයේ හේතුයෙන් කර්ම රැස් කරනවා. හැබැයි මේ පුද්ගලයා මේ ස්කන්ධ ටික ඉවර වෙනකොටම පුද්ගල භාවයේ එතනම අතහැරෙනවා. නමුත් පුද්ගල භාවයේ ඉඳලා කරපු කර්ම හේතු වෙනවා නැවතත් විඥානයක් පෞකසකට බැස ගන්න. ආයත් ස්කන්ධ ටික හැදුනා විඥානේ නාම රූප වල ආයතන හැදලා ස්පර්ශල වේදනාව ඇති වෙච්ච ගමන් මල් පෙති ටික සම්පූර්ණ වුණාම සුවඳ ඇති වෙනවා. ඇති වෙච්ච සුවඳ මල් පෙති ටිකම බදා ගන්නවා කියන එක ධර්මතාවය. මේ වේදනාව ආරම්භය කැමැත්ත ඇති වෙලා ඇති වෙන කැමැත්ත ඒ ස්කන්ධ ටිකම බදා ගන්නවා කියන ධර්මතාවය. තණ්හා උපාදාන කියලා කියන්නේ ඒකට ඇති වෙනවා කියන එක ධර්මතාවයකයි කොහෙන්වත් ගේන්න ඕනේ නැහැ. එදාගත් පුද්ගලයා ඉපදේ. මෙතන ඉඳලා චුට්ටක්වත් පුද්ගලයේ අනාගතයට ගියේ නැහැ. මේ පුද්ගල භාවය මේ ස්කන්ධ ටික ඉවර වෙනකොට ඉවර වෙනවා. හැබැයි පුද්ගල භාවයේ තිබුණුත් තියෙන දෝෂය මොකද්ද? පුද්ගල භාවයේ පිටලා කරපු කර්ම තියෙනවා. මේ ස්කන්ධ අතහැරනකොට පුද්ගල භාවය අතහැරනකොට අර කර්ම මුල් නැහැ. කර්මයේ හේතු ඒ කියන්නේ මේ මල් පෙති කෙණිය අතහැරනකොට සුවඳ අතහැරේ. සුවඳ අතහැරනකොට ඒ ගහේ හැදිච්ච ඇට වළංගු නැද්ද තව ගහක් හැදෙන්නේ? ඒක වෙනම එකක් නේ. ඒ ඇටවලින් තව ගහක් හැදේ. එදාට මල් පිපි ආපහු කවද හරි දවසක සුවඳේ මලක් පිපි. මෙතනින් ඒ සුවඳ ගියේ නැහැ. ඒ වගේ මේ ස්කන්ධ ටික ඇසුරු කරගෙන අද පවතින මේ පුද්ගල භාවය මේ මම කියලා ඔබට හිතෙන මම සත්‍යය කියලා හිතෙන පුද්ගලයේ කියලා හිතෙන මේ ගතිය මේ ස්කන්ධ ටිකම නිසාම ඉපදිලා බුදුරජාණන් වහන්සේ බලන තණ්හාව අර්ථ දක්වන ආකාරයේ සකෝ අනේසා තණ්හා කත්ත උපජ්ජමන උපජ්ජති. ඒ තණ්හාව කොහෙද උපදින්නේ? යන් ලෝකම් යන් ලෝකේ ප්‍රිය රූප සාත රූප නිත්‍ය සතන උපජ්ජමන උපජ්ජති. යමක් ලෝකේ ප්‍රියයිද මధుරයිද තණ්හාව උපදින්නේ? කුමද්ද ලෝකේ ප්‍රිය මధుර? චක්කුන් ලෝකේ ප්‍රිය රූප සාත රූප නිත්‍ය සතන උපජ්ජමන උපජ්ජති නිවිසමන නිසක. තණ්හාවේ වැඩ දෙකක් කරන්න හැටි බලන්න. ඇහැ කන දිවනාසේ ශරීරයේ රූප සමග මේ ඔක්කොම ටික පෙන්නන තණ්හාව මෙහිමයි උපදින්නේ මෙහිමයි පවතින්නේ. මම ඔබට ඔයගලන්ට උපමාවක් කළා. දර කෝටු දෙකක එකට අතුල්ලනකොට ඇති වෙන ගින්න දර කැලි දෙක නිසාම උපදින ගින්න දර කැලි දෙකම බදා ගන්නවා. ඒ වගේ මල් ගහෙත් එකම මල් පෙත්ත රේණු කෙමිය නැට්ට ගහ කියන ටිකේ උදව්වෙන් හට ගන්න සුවඳ ඒ ටිකම බදා ගන්න. ඒ වගේම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ස්කන්ධ ටිකේ ඇති වෙන තණ්හාව උපාදාන කියන්නේ ඒකම බදා ගත්තා භවය උද්දල හැදෙනවා. දැන් මේ කයම මම වෙලා මම කියන ගතිය උපන්නේ මේ කය දිහා බලාගෙන. අන්තිමට ඒ ගතියට මම කියලා අහුවෙන්නෙම මේ කය. කය දකින කොටයි මම කිව්වේ. මම කියන්නේ කාටද? කිව්වොත් අයත් මේ කය පෙන්නයි. එතකොට සුවදර මල බදාගත්තා වගේ මම කියන මේ තණ්හාව මේ ස්කන්ධ ටිකම බදාගත්තාම පුද්ගලයා නිර්මාණය වෙනවා. ඒකට තමයි ජාතිය කිව්වේ. පුද්ගලයා හිටියෝ දෝස් දෙකයි කියන්නේ. පුද්ගල භාවයේ ඇතිතන දුකත් විඳිනවා. ඒ පුද්ගල භාවයේ තිබුණු කර්මත් රැස් වෙනවා. ස්කන්ධ ටික අතහැරනකොට මේ පුද්ගල භාවය ඉවරයි. හැබැයි පුද්ගල භාවයේ පිහිටලා මම පුද්ගලය කියන හැඟීම පිහිටලා අනුන්ට බයිනවා, ගහනවා, ලෝභ දේශ මොහ, දන් දෙනවා, සිල් රකින්නවා, අලෝභ දේශ මොහ, ධ්‍යාන අභිඥාව ලැබෙනවා, අනිත්‍ය විසංකාර, පුඤ්ඤාභි අපුඤ්ඤාභි අනිත්‍ය විසංකාර රැස් කරනවා. හැබැයි ස්කන්ධ ටික අතරම පුද්ගලයෙක් වෙනවා. හැබැයි අර කර්ම නිමිත්ත ආපහු විඥානේ ප්‍රතිසන්ද විඥානේ හැදලා නාම රූප වල ආයතන හැදේ. ස්පර්ශදී වේදනාවේ එදාට ඒ ස්කන්ධ ටික මේ විදිහට පුද්ගල භාවය ඇති වෙලා තණ්හාව ඇතිවලා තණ්හාව ස්කන්ධ ටිකම බදාගත්තම පුද්ගලයා ඇති. අනාගතයේදත් සත්‍යයේ ඉපදේ. ජරා මරණ දුක් විඳි අඬයි වැළපේ ශෝක කරයි. පපි අග්ග ගහ අඬන පුද්ගලයෙක් දිහිවේ. හැබැයි මෙහෙද චුට්ටක ගිහිල්ලා නැහැ. මම කියන එක තේරෙනවද? මෙන්න මේ සිද්ධියයි පටිච්චසමුප්පාදයෙන් පෙන්නන්නේ. ඕගොල්ලෝ අතීතයේදී සෝදමල් දකිනවා. දැනුත් සෝදමල් දකිනවා. අනාගතයේත් සෝදමල් හම්බ වෙනවා. නැත්තේ නැහැ හැම කාලෙම සෝදමල් තියෙයි. මේ න්‍යාය දැක්කොත් කිසි වෙලාවක ඉස්සෙල්ල මල් ගහේ තිබුණු සෝඳින් මේ මල් ටික සෝඳවත් උනේ කියලා පූර්වන්තයට දුවනවා. මේ මල් පිටි ටික නිසාම හටගත් සුවඳ මල් පිටි ටිකම ඇසුරු කරගත්තා කියලා දැක්කොත් මේ සුවඳ පෙර තිබුණද කොහෙද තිබුණේ මොන මොන විදිහට තිබුණේ මොන මොන විදිහට තිබිලද මේ සුවඳ මෙතෙන්ට ආවේ කියලා ප්‍රශ්නයක් කරනවද ඔයාලට? එනවද? මේ සුවඳ අනාගතයට යයිද? අනාගතේ මල් සුවඳවත් වෙයි නම් අනාගතයට යයිද මේ සුවඳ? කොහාට යයිද? කොහොම යයිද? මොන විදිහට මේ සුවඳ ඉදීද කියලා ඔයගලන්ට අනාගතේ ප්‍රශ්නයක් තියෙද? ඔයගොල්ලෝ මේ පටිච්චසමුප්පන්න ධර්මතාවයේ පටිච්චසමුපාද ධර්මතාවයේ දැක්කොත් පූර්වන්තයේ අපරන්තයට දුවනවද? නෑ. ඒ මලේ උපමාව වගේ ඔයගොල්ලෝ අද දැක්කොත් බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාදයෙන් පෙන්වුවේ එකයි මේ ලෝකයා ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, නොයෙක් දුක් දුන්න සිටිනවා. අනේ මේ දුකට හේතුව මොකද්ද? ජාතිය, මේ පුද්ගලයාගේ ඉපදීම. ඉපදීමට හේතුව මොකද්ද? භවයේ උපාදානයේ තණ්හාව කියලා. මේ කෙලෙස් ටික දැක්කා. ඒ ටික ඇති වුණේ කොහෙද? විඥාන නාම රූප සංයතන පස්සේ දෙන කියන විපාක ස්කන්ධ ටිකේ. විපාක ස්කන්ධ ටික ඇතිනේ කොහොමද? පෙර අවිද්‍යා කර්ම. අපි මලෙන් මලට ගියා වගේ තෙර ගහයක ඇටයකින් මේ ගහ හැදුනා වගේ තෙර කර්මය නිසා මේ විඥානයේ නැමැති ප්‍රතිසන්දි විඥානයේ හැදිලා මේ ගහ පටන් ගත්තා. නාම රූප වෙලා ආයතන හැදිලා ස්පර්ශ වෙලා වේදනාව ඇති වුණා. ඒ වේදනාවට තණ්හා උපාදාන බව කියන කෙලෙස් ටික. ඒ නිසාම හටගන්න කෙලෙස් ටික ස්කන්ධ ටික බදාගත්ත ගමම පුද්ගලයා නිර්මාණය නැජාතිය තුමා. මෙන්න මෙහෙම නේද දුකේ ආරම්භය කියලා දැක්කා. ඊට පස්සේ අනාගතයට දැක්කා. අද මේ පුද්ගල භාවයේ තිබුණොත් අද කර්ම රැස් කරගන්නවා. අප පුද්ගලයා කාටවත් යනවා කියලා පෙන්වෙන්නේ නැහැ. අද කර්ම රැස් වෙනවා. ආයෙත් මේ කර්ම අවිද්‍යාව ඇති කරගන්න, අවිද්‍යාවෙන් ඇති කරගන්න කර්ම නැවත ප්‍රතිසංදී විඥානය හැදෙනවා. ආයෙත් ස්කන්ධ ටික හැදිලා වේදනාව ඇති වෙනවා. එදාට තණ්හා උපාදාන බව නිසා පුද්ගල භාවය ඇතුළ ජරා මරණ දුක් විඳි. හැමදාම සියදෙත මල් තිබුණා වගේ අතීතයේදී මට දුක් විඳින්න උනා ජරා මරණයන්දී. අදත් ජරා මරණ දුක් විඳිනවා මම. අනාගතයටත් මට දුක් විඳින්න වෙනවා. හැබැයි මේ දුක් විඳින මම මේ පටිච්චසමුප්පාද සිද්ධිය දන්නවනම් මේ ස්කන්ධ ටික නිසාම හටගෙන ස්කන්ධ ටිකම ඇසුරු කරන තණ්හාව නිසා මේ පුද්ගල භාවයේ පුදුනේ කියලා මම දකිනකොට මම අතීතයේ හිටියද කොහෙද හිටියේ කොහොම ඉන්නද කියලා පූර්වන්තිර දුවන්නේ. අද පුද්ගල භාවයේ පිටලා ඇති කරගන්න කර්ම නිසා අනාගත විඥානම් සලසන පස්සේ දෙනකෙන විපාක ස්කන්ධ ටික හැදිලා ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුණු ගමන් අනාගතේ පුද්ගල භාවය ඇතිවලා දුක ඇති වෙනවා කියලා දැක්කොත් මේ මම අනාගතයට යයිද යනවනම් කොහාට යයිද කොහොම යයිද කියලා අපරන්තෙන් දුවන්නේ. මෙන්න මේ පටිච්චසම්පාද ධර්මතාවයේ දකින සුතවතාරී ශ්‍රාවක කිසි වෙලාවක පූර්ව අපරන්තෙන් දුවන්නේ නැහැ. කියන්නේ හොඳට බලන්න. එයා දැක්කොත් මේ සුවඳ මල් පෙත්තේ නෙවෙයි, වේනුවේ නෙමෙයි, කෙමියේ නෙමෙයි, නැට්ටේ නෙමෙයි, ගහේ නෙමෙයි. ඒ කිසිේ දකින්නෙත් නැහැ. ඒ නිසාම හටගත්ත ඒකම ඇසුරු කරන සුවඳක් කි. හැබැයි කීයටවත් සුවඳ කියන්නේ මල් පිටක් නෙමෙයි, වේනුව නෙමෙයි, කෙණිය නෙමෙයි, නැට්ට නෙමෙයි කියලා හොඳට දන්නවා. ඒ හින්දා සුවඳ ඇති මලක් දැක්කා, මල සුවඳයි. හැබැයි නුවණින් පරීක්ෂා කරනකොට මේ එකක්වත් සුවඳ නෙමෙයි. ඊට පස්සේ මේ සුවඳ කොහෙන්ද ආවේ, කොහටද යන්නේ කියලා පූර්ව අපරාන්තයට යන්නේ නැහැ. ඒ කියන්නේ ඒ විදිහටමයි මම පුද්ගලයා සත්වයා කියන ගතිය ස්කන්ධ ටිකට තියෙන තණ්හාව නිසාම ඉපදිලා, ඒ තණ්හාවම ස්කන්ධ ටිකම බදාගත්ත නිසා ඇතිවෙච්ච ගතිය කියලා දැක්කොත් මේ පුද්ගලයා රූපෙද නැත්නම් රූපේ ආත්ම හැටියට, රූපේ අසුරු කරගෙන ආත්මයක් හැටියට, වේදනාව සංඥා සංකාර විඥාන කියනවා ආත්මයක් හැටියට ගන්න සක්කාය දිට්ඨි හිතෙන්නේ. ස්කන්ධ ටික නිසා මාතකන ස්කන්ධ ටික මදාගෙන ඉන්නවා. හැබැයි යා රූපේ සත්‍ය, වේදනා සංඥා සංකාර විඥාන සත්‍ය හෝ ඉවා අසුරු කරගෙන සත්‍යය ඉන්නවා කියන දෘෂ්ටියකට යන්නේ. සත්‍යයක් පෙනෙනවා, පුද්ගලයෙක් පෙනෙනවා, මල සෝඳයි, සෝඳ මලක් පේනවා. ඒ සෝඳ රේණුවකට අයිති නැහැ, පෙත්තට අයිති නැහැ, කෙමියට අයිති නැහැ කියලා දන්නවා. ඔක්කොම ටික නියෝජනය කරමින් ඒතික නිසාම ඉපදිලා ඒතිකම ඇසුරු කරනවා. ඒ වගේ මේ මම කියන ගතියක් හම්බ වෙනවා, පුද්ගලියක් හම්බ වෙනවා, සත්‍යයක් හම්බ වෙනවා. එයා දන්නවා විඤ්ඤාණ නාම රූප සලසන පස්ස වේදනා කියන මේ ස්කන්ධ ටික නිසාම ඉපදිලා ස්කන්ධ ටිකම බදාගත්ත තණ්හාවටයි මේ පුද්ගල භාවය උපන්නේ කියලා දකිනකොට රූපේද සත්‍ය, රූපේද මම, වේදනා සංඥා සංකාර විඥානේ මම කියලා එකින් එකට සක්කාය ආරම්භය මම පුද්ගලික ආත්මික දෘෂ්ටියකට ඉන්නේ. සක්කාය ආරම්භය, සක්කාය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයට නම. ඒක ආරම්භය මම මගේ මගේ ආත්මික කියන දෘෂ්ටිය හිතින්නේ. ඒ විතරක් නෙමෙයි මම කොහෙන්දන් දාවේ, කොහේ ඉන්නද, මොන විදිහට ඉන්නද පූර්වන්තයට දුවන්නේ. මම අනාගතයට යයිද, කොහාට යයිද, කොහොම යයිද අපරාධයක් දුවන්නේ. සක්කාය දිටි විචිකිච්ඡා නැහැ. මම පිරිසිදු වීම සඳහා වෘත සමාදම් වෙන්නේ. මේ දර්ශනය ප්‍රතිසම්පාදේ දැක්කොත් සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ කෙලෙස් දුර වෙනවා. ඕක රූපයක් පතුරු ගහලා අයින් කරන්න පුළුවන් කෙලෙසයක් නෙමෙයි. ස්කන්ධයක් ඇතුලේ තිබුණේ නම් ස්කන්ධයේ පෙරලනකොට හාරනකොට යයි. නමුත් මේ දර්ශනේ නැතිකම නිසායි මේ කෙලෙස් ඇති වෙන්නේ. මේක දර්ශනයෙන් දුර වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පරාමාස කියන කෙලෙස් ටික. ඒ දර්ශනය ඇයි මේ පුද්ගලෙක් ඉන්නවා, පුද්ගලයා පේනවා අපිට. මේ පුද්ගල ඉන්න පුද්ගලයා, මේ ඉන්න සත්‍ය ඇති උනේ කොහොමද කියන කාරණාව නොදැකීමමයි එන රූපේ හෝ සත්‍යය වෙන්නේ නැති, වේදනාව හෝ සත්‍යය වෙන්නේ නැති, සංඥා සංකාර විඥානය හෝ සත්‍යය වෙන්නේ නැති කියලා අනුමානෙට ගන්න හේතු. ඒ සත්‍යය නැත්නම් ඒ මම කොහේ හරි ඉඳන් එන්න ඇති. ඇයි ඉන්නවනะ? ඉන්න එක කොහේ හරි ඉඳන් එන්නත් එපා. මොකක් හරි අසුර කරගෙන තියෙන්නත් එපා කියන අදහසක නිරායසින්පත් වෙනවා. නමුත් පටිච්ච සම්පද ධර්මතාවය දැක්කේ මලේ මල සෝඳයි. මේ සුවඳ මලයේ සුවඳ ඇති උනේ කොහොමද කියලා දන්නේ නැති කෙනෙක් නම් ඉස්සෙල්ලා මලෙන් මේ සුවඳ එන්නේ නැති, මේ මලේ සුවඳ තවස එකකට යයි කියලා හේතුවත් හිතන්නේ මලේ සුවඳ ඇති වෙන බව දන්නේ නැති කෙනෙක්මයි. එහෙම නැත්නම් මේ සුවඳ පෙට්ටිය ඇති, ක්‍රේණුවේ ඇති, කෙණිය ඇති, නැට්ටිය ඇති, ගහේ වෙන්නේ නැති කියලා මේ සුවඳ මේ කෑලි ටිකට බාර දුන්නොත් හෝ කොහේ හරි ඉඳන් ආවොත් හෝ කොහට හරි යනවා නම් කියන වැරද්දකටපත් වෙන්නේ මල සුවඳ වෙනවා කියලා කියන්නේ මෙහෙමයි කියන එක දන්නේ නැති හින්දා. අතීතයේ විත් මල් සුවඳයි, දැනු සුවඳයි, අනාගතයේ සුවඳ මෙහෙම උනේ ඇයි කියන එක දන්නේ නැති කෙනා. ඒ වගේ අතීතයේ ජරා මරණ දුක් විඳ සත්‍යයක් හිටිය මම හිටිය, දැනු ජරා මරණ දුක් විඳ සත්‍යයක් ඉන්නවා මම ඉන්නවා, අනාගතයටත් ඉන්නවා. හැබැයි මේක වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති කෙනා වර්තමාන ස්කන්ධ ටිකක් දිට්ටි වශයෙන් ගන්නවා පූර්ව අපරාන්තයට යනවා. මේ පටිච්ච සමුප්පාද සිද්ධිය දැක්කහම එයාට දර්ශනයක් හම්බ වෙනවා. ඒ දර්ශනය තමයි මේ ජාතිය පුද්ගලයේ ඉපදීම උනේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකට. කෙලෙස් ටික ඇති උනේ විපාක ස්කන්ධ ටිකට. විපාක ස්කන්ධ ටික ඇති උනේ පෙර කර්මයට. මේ සුවඳ තෙටි කෙමිය නැට්ට ගහ කියන ටිකේ ඒකට හේතුව පෙර ගහක ඇති. අනාගතයට ඒ විදිහට බලන්න. මේ විදිහට බලන්නේ ඇයි කියලා දන්නවද? ජාතිය කියන එක නැත්තම් ඉපදීම හඳුනාගත්තේ නැත්තම් ඔබ පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් අනාත්ම ස්කන්ධ ටිකක් නිසා ඇතිවෙච්ච කෙලෙසිය ඒ ස්කන්ධ ටික නිසාම ඇතිවෙච්ච කෙලෙසිය ස්කන්ධ ටික බදාගත්ත කම නිසාම ඇතිවෙච්ච ගතියක් මේ පුද්ගල භාවයේ සත්ව භාවයේ ජාතිය කියන එක කියලා හඳුනාගත්තේ නැත්තම් ඊටපස්සේ ජාති පච්චය ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුමන සුපායස කියන සියලු දුක් විඳින්න වෙනවා කියලා හඳුනාගත්තේ නැත්තම් ඒ ජාතියම හේතු වෙලා නැවත කර්ම රැස් වෙලා මතු විපාක ස්කන්ධ හදනවා කියලා දැක්කේ නැත්තම් ඔබ කවදා ජාතිය කලකිරෙන්නේ නැහැ. ඉපදීනේ කලකිරෙන්නේ නැහැ. උපන්න පුද්ගලයව ජීවත් කරවන්න තණ්හාවෙන් දඟලනවා විතරයි. ජාතිය ගැන කලකිරුණොත් විතරයි ඔබ ජාති නිරෝධයට කැමති වෙන්නේ. ජාති නිරුද්ධ වුණොත් ජරා මරණ නිරුද්ධ වෙනවා. නිවරි නම නිවරට කියන නම මොකක්ද? අපි සාමාන්‍යික අජරාමරනේ. අජර කියලා කියන්නේ ජරාවක් නෑ. අමර කියලා කියන්නේ මරණයක්. අජර අමර ජරාවක් මරණයක් නැත්තම් ජරා මරණ නැති වෙන්නේ මොකක් නැතිවද? හරි අපි මෙහෙම බලමු. ජරා මරණ ඇති උනේ මොකක් නිසාද? ජාති පච්චය ජරා මරණ. ජාතිය නිසාම ජරා මරණ ඇති උනේ. අජරාමර වෙන්න ජරාමර නැති වෙන්න හේතුව මොකද එනම වෙන්නේ? ජාතිය නැති වෙන. ජාතිය නැති වෙන එකට කවදාවත් ඔබ හිත නැමෙන්නේ නැහැ, හිත නමන්නේ නැහැ. ජාතිය කියන්නේ ඉපදීම කියන්නේ මම. ඉපදීම කියන්නේ පුද්ගලෙ. මගේ ඉපදීම, පුද්ගලෙක ඉපදීම, සත්‍යයේ ඉපදීම කියලා ඔබ ඉපදීම ආත්ම කරගත්තොත්. ඉපදීම කියන එක ධර්මතාවයක් හැටියට දැක්කේ නැත්තම් ඉපදීම කියන එක වෙන්නේ මේ පුද්ගල භාවයේ ඉපදීම වෙන්නේ ධර්මතාවයකින් කියන එක දැක්කේ නැත්තම් ඉපදීමේ දොස් ටික දැක්කේ නැත්තම් ඔබ උපන්න ඔබව ජීවත් කරවන්න හැම වෙලාවෙම ගැහෙනවා මගේ දරුවා මගේ ගෙවල් දුරවල් යාන වාහන මොකද මේ මම ඉන්නෝ ඉන්න මම සතුටින් ඉන්න ඕනේ අනිත් අයත් එක්ක ඉන්න ඕනේ ඔබ කවදාවත් ජාති නිරෝධිත උත්සාහවත් වෙන්නේ ඔබ දැක්කොත් මේ පටිච්ච සම්පදාය ඔබේ වටිනාකම අතහැරගෙන ඔබ දන්නවා මලේ සුවඳ තියෙන්නේ කොච්චර කල්ද මලේ පෙති වල අවශ්‍ය තියෙන කම විතරයි මේ මම කියන පුද්ගලයා මහා වටිනාකමෙන් ගොඩ ගහනද මහා දෙයක් නෑ මෙයා ඉන්නේ මේ පුද්ගල භාවයේ තියෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ ටික තියෙන තාක් මේ පුද්ගලයා ඇසුරේ මේ ස්කන්ධ ටික අත්හැරනකොට මේ පුද්ගලයා අත්හැරෙනවා නම් මගේ ධර්මමුණු පුරෝවිණුවින් කියලා හරි ගෙනියන්න යමක් අපිට තියෙයිද ඊගාවට උපදින අවිද්‍යාවට ඊගාව උපතනක හරි දුක් විඳින මම ඉන්නවා නම් මේ අද මගේ ශේෂයක්වත් එදාට උපකාර වෙයිද අපිට තණ්හාව එන්නේම අද මේක මේ පුද්ගල භාවයේ තියෙනකොට මට කවදා හරි උපකාර පිණිස පවතින්නේ මේක කියන තැනකින් තමයි තියෙන්නේ. නමුත් ඔබ දැක්කොත් පටිච්ච සම්පදාය මේ මලින් චුට්ටක්වත් එහා පැත්තට සෝද යන්නේ මේ පෙට්ටි ගැහලනකොට මේ සුවඳ ඉවරයි. මේ විඤ්ඤාණ නාම රසලතින් පස්ස වේදනා කියන ස්කන්ධ ටික ඇසුරු කරගෙන පවතින තා මම කියන එක තේනේ ස්කන්ධ ටික වෙන් වෙනකොට මමත් ඉවරයි. මේ නිසා ඇතිවෙච්ච කර්ම. ආපහු වෙන ස්කන්ධ ටිකක් හැදෙයි. එදාට ඒ ස්කන්ධ ටිකේ ගතියට උපදින තණ්හාව ඒ ස්කන්ධ ටික හදාගත්තාම එදාට ඒ ස්කන්ධ ටික මම්ම වෙයි. හැබැයි මේ මම චුට්ටක් අතහැර ගිල්ල නැහැ. ඔබ දැක්කහම ඔයගොල්ලෝ ලොකු තණ්හාවක් දෙනවා. ওই දර්ශනේ. ඔයගොල්ලන්ට පවත්තන්න ප්‍රවේණියක් ඉතුරු වෙන්නේ නැහැ. කුල පරම්පරාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ පටිච්චසම්පාද භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ ජාතිය නිසා ජරා මරණ ශෝක පරිද දුක්දුමන මෙසේ හුදු සියලු දුක් රැසීම වෙනවා කියලා පෙන්වන්නේ ඔබට ජාතිය කියන එක දුක කියන එක පෙන්වනවා ජාතියට හේතුව භවයේ උපාදානයේ තණ්හාව කියලා කෙලෙස් ටික පෙන්වලා ඒකට හේතුව විඥානෝම සලකන පස්සේ තමයි ස්කන්ධ ටික පෙන්වන්නේ. ජාතිය කියන එක නිර්මාණය වුණේ කෙලෙස් සහ ස්කන්ධ කියන ධර්මතාවයකින් මිසක මම කියලා ගෙඩි පිටින් කෙනෙක්ගේ පහළ වීම නෙමෙයි කියන එක පෙන්වනවා. මෙහෙම වෙච්ච ධර්මතාවයකින් උපන්නකම ජාතිය. ඒකේ තියෙන දොස් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සංපයෝග දුක මේ පුද්ගල භාවයෙන් ඔබ කොච්චර දුක් විඳිනවද කියලා බලන්න. මේ ස්කන්ධ ටිකේ තියෙනකම් මම ඉන්නකම් ස්කන්ධ ටික තියෙන්නේ. නමුත් ඒ කාලයේ පුරාවට පුද්ගලයෙක් හෙට ඔබ විඳින දුක ಸ್ವಲ್ಪපටුද? ඊගාවට ඔය පුද්ගල භාවයේ දෝෂයේ නැවත කර්මයක් රැස් වෙනවා. පුද්ගල භාවය නිසාම කර්ම රැස් වෙලා අනන්ත සංසාරේ පටිච්ච සමුප්පන්න බව පවර වෙනවා කියලා දකින සුතවත් ආර්ය ශ්‍රාවකයා. ජාතිය කියන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසෙත උල්පත ආරම්භයයි කියලා දැක්කාම ඒ ඉපදීම ඇති උනේ මේ කෙලෙස් ටික නිසායි කෙලෙස් ටික ඇතුළු ස්කන්ධ ටික නිසායි කියලා ධර්මතාවයකුත් දැක්කහම අන්න මේ පුද්ගල භාවය ඇති වෙච්ච ධර්මතාවය නිසා කොහෙන්වත් ඉඳලා ආවෙත් නැහැ කොහාටවත් යන්නේත් නැහැ මේ ස්කන්ධ ටිකම නිසා ඇති කරගත්ත ජාතිය මෙබ්බතු ආදීනව තියෙනව නේද කියලා දන්න කෙනා කැමති වෙනවා ජාති නිරෝධයට. ඒ නිසාමයි මේ පටිච්චසම්පාදයේ බුදුරජාණන් වහන්සේ උත්ෙන්ටම පෙන්නන්නේ. ඒ නිසාමයි ওই ටික චතුරාර්ය සත්‍ය ආරම්භෙම බලන්න. දුක්ඛේ ඥානං කියලා. ජාති පිදුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධි පිදුක්ඛ මරණපි දුක්ඛ පටිච්චසම්පාදයේ ජාතිය දක්වා පෙන්නලා පටිච්චසම්පාදයෙන් අවසන් වෙන ජාතියමයි චතුරාර්ය සත්‍ය ආරම්භ වෙන්නේ නුවණට හසු කරගන්න. ඒ දුකට හේතුව තණ්හාවයි කියලා අර පටිච්චසම්පාදේ තණ්හා උපාදානයි කියලා අන්තිම කැවිටික තමයි චතුරාර්ය සත්‍යට හම්බෙන්නේ. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපාය සම්භවಂತಿ කියලා පටිච්චසම්පාදේ පෙන්නලා නතර කරපු ටික හම්බ වෙන ආර්ය වහන්සේලට මේක දුකනේ ජාතිය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සත්‍යන ජාතිය නිසායි කියලා හම්බුණා මේ දුක. දුකට හේතුව පටිච්චසම්පාදේ පෙන්වන තණ්හා උපාදාන මේ තණ්හා උපාදාන කියන්නේ කෙලෙසියයි කියලා හම්බ වෙනවා. මේ කෙලෙසිය තණ්හා උපාදානය නැති කළොත් ජාතිය නැති වෙනවා. ජාතිය නැති වුණොත් තින ආනිසංස දෙකයි. අද මරණයෙන් පස්සේ නෙමෙයි මේ මේ කය මේ මම පුද්ගලය කියලා පෙනෙන මේ ගතිය නැති වුණොත් අද ඔබ මට බැන්නා මට ගැහුවා මගේ දරුවා මරුණා මට මේ අසාධාරණය කළා මේ අසාධාරණේ මට වුණා කියලා විඳින සියලු කායික මානසික සියලු දුක් පුද්ගල භාවයේ මේ සියලු දුකත් නිදහස් වෙනවා. ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස අප්‍රේ සංපයෝගෝ දුක්ඛෝ විහේ විප්‍රයෝගෝ දුක්ඛෝ යම් පිච්ච නලබති තම් දුක්ඛ සංකීතන පංච උපාදාන කන්ද දුක්ඛ ලේසි දුකක් නෙමෙයි ගෙවෙන දුක් ලිස්ට් එක. මේ සියලු දුක් ලිස්ට් එකම නිවිලා යනවා. ඒ විතරක් නෙමෙයි මතු ප්‍රතිසන්දිත යන කර්ම රස කරගන්න පුද්ගලයා නැහැ. පුඤ්ඤාභිසංකාර රස කරන්න නැහැ. අපුඤ්ඤාපි කර්ම රැස් කරන්න නැහැ, ආවිද්‍යාපි කර්ම රැස් කරන්න නැහැ. අවිද්‍යාව නැති වුණාම පුද්ගල භාවය නැති වුණා කියලා කිව්ව අවිද්‍යාව නිසා කර්ම රැස් වෙනවා. ඒ හින්දා දැන් දුක නැති වෙන්නේ මතු ප්‍රතිසංගියක් නැති වෙනවා. මතු ස්කන්ධ ටික දෙකිනීම වෙන්නේ නැහැ. එතකොට මේ ජාති නිරෝධය දැක්කෝ, ඒකේ ආනිසංස ටික එයා දකිනවා. අද ජරා මරණ ශෝක පරිද දුක් දුන්නස්සී දුකත් නැති වෙලා අනාගතයට ප්‍රතිසන්දි යන්නේ. අපි අර උපමාවෙම ගත්තොත් මලී සුවඳ ඇසුරු වෙන්නේ මල් පෙති කෙමිය ඔය ටික නිසාමයි උපදින්න, ඔය ටික නිසාමයි නම් ඇසුරු වෙන්නේ. මල් තියෙනකම්ම සුවඳ තියෙයි. හැබැයි ඔය මල සුවඳ විවි හැදුනට ඔකේ ආදීනියක් තියෙනවා. තව ගහක් හදන ඇට හදන. ඒ හින්දා මල් පෙත්තෙන් පෙත්ත කැඩුණු හොඳට මොහු කරන්න ඉස්සෙල්ලා මල් කෙමිය පෙත්ත ඕවා වෙන් කළොත් අයින් කළොත් මලේ අවශ්‍ය කොටස් ටික ඔක්කොම තියේ විසිරුණු. හැබැයි සුවඳ නැහැ. සුවඳ රැඳෙන්න දැනක්. ඒ නිසාම උපදිනු සුවඳ ඒක මල්ලගෙන තිබුණා. මල් පෙති ටික ගලවලා වෙන තැනක, ප්‍රේණු වෙන තැනක, කෙමිය වෙන තැනක, නැට් වෙන තැනක තිබුණා. සුවඳ කරන්න අවශ්‍ය කැලරි ටික ඔක්කොම තියෙයි. නමුත් සුවඳට පිටින් තමයි එකට එකතු වෙලා තිබුණාම ඉපේටි. ඒ විතරක් නෙමෙයි. ඇටත් මොහු කරලා නැහැ. තව ගහක් හැදෙන්න ඇටත් නැහැ. ඒ වෙන්ව තියෙන කැලරි ටිකේ ආවස තියෙනකන් ඉවර වෙලා ඒකත් ඉවර වෙයි. මලේ තිබුණු සුවඳ ගතිය නැති වුණා. මතු ගහක් හදන්න තියෙන ඇට හැදෙන්නේ නැහැ. ඒ වගේ මේ ටික දැනගත් ඔබ මේ කය අද මම ඔබට කියලා දෙන කය ගැන, මේ කය නිසාම ඇති වෙන මම කියන හැඟීම තණ්හාව, මේ කයම ඇසුරු කරගෙන මාව හදන්න, පුද්ගලය හදන්න උදව් වෙලා පෙර අවිද්‍යා කර්මයක හැදුණු මේ කය නිසාම උපදින තණ්හාව, මම කියන හැඟීම, මේ කයම අල්ලගත්තාම ඔබේ ජාතිය වෙලා ඔබ මේ කය නුවණින් විසිරුවන්න, මේ කය නිසාම ඇතිවලා ඇතිවෙච්ච පුද්ගල භාවය මම කියලා, සත්‍යය කියලා, පුද්ගලය කියලා ආපහු පෙන්වන්න මේ කය ඉඳ තියන්න එපා. මේ කය නිසාමයි මම කියන හැඟීම ඔබට ඇති වෙන්නේ. මේ කය නිසාමයි පුද්ගල භාවය ඔබට ඇති වෙන්නේ. මේ කය නිසාමයි සත්ත්ව භාවය ඔබට ඇති වෙන්නේ. ඔබට ඇති වෙච්ච පුද්ගල භාවය, සත්ත්ව භාවය, ආත්ම භාවය ඇසුරු වෙන්න දෙන්න එපා. මේ කයට මල නිසාම ඇති වෙන සුවඳට ඇසුරු වෙන්න දෙන්න එපා. මලම ගලවන්න පෙති ටික. ඒ නිසාම හටගත් සුවඳ අතුරු දහන් වෙයි. සුවඳවත් මලක් කෑදිතියි. සුවඳවත් මලක් කෙටින්නේ නැහැ. ඇට මෝරන්නේ. මේ කය නිසාම මම කියලා ද ඔබට හිතෙනවා නම් මම කියන්නේ කවුද කියලා මේ කය අපහු පෙන්නන්න එපා. මම කියන හැඟීමට මේ කය ඇසුරු වෙන්න දෙන්න එපා. ඔබ මේ කය විසිරුවන්න. කොහොමද විසිරුවන්නේ? නුවණ. ඒ කය නිසා නැති වෙන පුද්ගල භාවයේ කය මැස අල්ලගත්තාමයි කය මේ මම කියන පුද්ගලයාට රූපය මුල් කරගෙන මේ මම කියන පුද්ගලයාට ඉන්න පුළුවන්කම තියෙනවා. කර්ම රැස් වෙනවා. ඒ කය මම කය මම වෙච්ච ඔබ ජරා මරණ දුක් විඳිනවා. කයට ගැහුවා වැදුනා නොයෙකුත් දුක් විඳි දුන්න සෙඳි නින්දා පහස අහයි නමුත් ඔබ නුවණින් මේ කය හොඳට විසිරෙන්නේ බැලුවොත් කය නිසා ඇතිවෙච්ච මම කියන හැඟීමක් තියෙනවා නම් ඒක කය ඇසුරු වෙන්න දෙන්නේ නැහැ. අලුතෙන් මේ කය දිහා බලලා මම කියන හැඟීම සත්වකම උපදින්න දෙන්නේ නැහැ. නූපන්නක උපදින්න දෙන්නේ නැහැ. උපන්න තණ්හාවට ඇසුරු වෙන්න දෙන්නේ නැහැ. අන්න ඒ විදිහට කරන වැඩ පිළිවෙලයි සතිපට්ඨාන කියන්නේ. අද මම ඔබට කියලා දෙන සතිපට්ඨානේ කායගත සතිය වඩන්නේ කොහොමද කියලා. එතකොට කායගත සතියට අපි ආවෙම කොහොමද? ඍජු දෘෂ්ටියක් ඇති කරගෙන දුක දැකලා, දුක ඇති වෙච්ච හැටි දැකලා, දුක නැති වෙනවා, නැති වෙන කොහෙන්ද? ජාති නිරෝධය, පුද්ගලය නිරුද්ධ වුණා. පුද්ගලය ඇති වෙන්නේ කොහොමද කියනක ඔබට තේරෙන්න ඇති. කොහෙන්වත් මේ පුද්ගලයා වෙන පුරාණ කර්මයට අපි කය ගමු. අද කයනේ අපේ මාතෘකාව. කය හැදුනා. කය නිසාම හටගත් තණ්හාව කය මල්ල ගත්තාම තණ්හාව උපාදාන බව කියේ. මම උපන්න ජාතිය. මේ ජාතිය කියන එක ඇති උනේ මෙහෙමයි කියලා ධර්මතාවයක් හැටියට ජාතිය නිසා. මේක මේ මනෝමය සිද්ධියක් නෙමෙයි. මේ මම නිසා ඔබට විඳින්න වෙන නොයේ දුක් දුක් මේ සෙනග මේ බනහම ඔතේ විහර කාට හරි වාසියක් කියලා කියන්නේ ධර්මතාවය. ලැජ්ජ හිතන නැද්ද? කාටද ලැජ්ජ හිතුවේ? පුද්ගලයාට. අන්නේ පුද්ගලයාටයි නින්දා අපහාස හැනුම් බැනු දුක් දුක් මාසෙදී. ඒ පුද්ගලයා යටලෝ දාවෙන් ලාභ අලාභ යස ආයත නින්දා ප්‍රසද්ද සැප දුක් කියන ධර්මතාවටි කම්පා වෙන්නේ. ඒ පුද්ගලයායි මේ කය නිසාම උපන්න තණ්හාව කයම අල්ලගත්තාම නිර්මාණය වෙච්ච ගතිය. ඒ ජාතිය දුකක් කියලා හඳුනගත්තොත් ඒ ජාති දුක හැඳුනේ මෙහෙමයි මේ ස්කන්ධ ටික නිසා මල්ලගත්ත තණ්හාවයි කියලා හඳුනගත්තොත් ඔබ ජාති නිරෝධයට කැමති වෙනවා. ජාතිය කියන එක ඔබ නැත්තම් ඉපදීම කියන එක මාන්නගතවා මම අහවල ડોක්ටර් කෙනෙක් ඉංජිනේරුවෙක් අහවල් කෙනෙක් කියලා ඔබ මාව ස්ථාපිත කරගත්තොත් ඔබ ඔබට ප්‍රතිරූපයක් හදාගෙන මාව හොඳට ජීවත් කරනවා. ඔබ දුක ආරක්ෂා මේ ඔබට මේ ජීවිතයේ තියෙනකම් විතර මේ පුද්ගලයන් දුක් සැප දුක් විඳින්න පුළුවන්. හැබැයි දෝෂේ කර්ම රැස් කරගන්නවා. රැස් වෙනවා. ආපහු යහපතට මේ වගේ වෙයි. ඒ හින්දා කය නිසාම හටගත්ත පුද්ගලයා කෙලෙසේ කය මල්ල ගත්තාමයි මම නිර්මාණය වුනේ. අද අපි ජාති නිරෝධය මගේ ඉපදීම උනේ. අද අපි කය මුල් කරගෙන මාට උපදින්නත් මට පවතින සත්‍යයට උපදින්නත් සත්‍යයට පවතින ජාතිය ඇති වෙන්නත් නූපන්න ජාතිය නූපදින්නත් උපන්න ජාතියට පවතින බැරි වෙන්නත් තමයි අපි සතිපට්ඨාන වඩන්නේ. ඒ විදිහට ඔන්න ඔය විදිහට ඍජු දෘෂ්ටියක් හදාගත්තා. ඊට පස්සේ කය වචනය සංවර වෙන සීලයක පිළිපදියාම දැන් අපි සතිපට්ඨාන භවනා කරනවා. සතිපට්ඨාන වඩනවා කියන්නේ කය විසිරුණනවනුවනි. මල් පෙති ටික විසිරුණනවනුවනි, මල විසිරුණනවනුවනි, සුවඳට ඇසුරු වෙන්න බැරි වෙන්න. මට මාව පුද්ගලයාව සත්‍යයව ඇසුරු වෙන්න බැරි වෙන්න මේ කය ඇසුරු කරනවා. මේ මම කියන නිම්ම මේ කයට තියෙන මයින්ඩ් බැරි වෙන්න. මගේ ඉපදීම මේ කය නිසා නොවෙන්න. සත්‍යයගේ හට ගැනීම මේ කය නිසා නොවෙන්න. පුද්ගලයාගේ හට ගැනීම කය නිසා නොවෙන්න. තමයි අපි කාය අනුපස්සනාව වඩන්නේ. ඒකේ ආනිසංසත් අපි දන්නවා. ආදීනො කය මම වෙලා පුද්ගලයා මම වෙලා සත්‍යයා මම වෙලා ඉන්නකොට තිබුණු ආදීනවත් අපි දැක්කා. මෙලෝ විතරක් නෙවෙයි සම්පරායිකවත් ආදීනව දැක්කා. ආනිසංසත් අපි දැක්කා. දැන් අපි කායානුපස්සනාව වඩනවා. කායේ කායානුපස්සී විහෙරති යථා අපි සම්පජානෝ සතිමා විනය ලෝකයේ අභිජ්ජතෝමනසං කයෙහි කයානුව බලන්ට කොහොමද ආත්තාපි සම්පජානෝ සතිමා කෙලෙස්තවන වැරැතුව මන නුවණින් යුක්ත වූ සිහිය විනය ලෝකයේ අභිජ්ජතෝමනසං මේ කාය සංඛ්‍යාත ලෝකේ ලෝභ දේශ දෙක හික්මෙන විද්‍යත හික්මෙන විද්‍යත කයනෝ බලන්න ඒක කයනෝ බලන එක බුදුරජාණන් වහන්සේ පරියායන් 14කින් නැත්තම් කමඨහන් 14කින් සමස්තයක්ම අපේ ජීවිතය කැටිකල්ල කැටිකල්ල අපේ ජීවිතේ හැමතැනම හසු වෙන හැම සංසිද්ධියකටම අදාළ වෙන විදිහට අදාළ වෙන විදිහට කෙලෙස් ලියලන්න බැරි විදිහට සිහිය නෝන වැඩෙන ආකාරයට පෙන්වලා තියෙනවා. එතනදී ආනාපාන පබ්බේ කියන එකේ එක තැනක ඉඳගෙන හොඳට විතර්ක සංසිඳුවමින් ලෝභ දේශ දෙක ඇති නොවේ ලෝභ දේශ දෙක ඇති වෙන විතර්ක සංසිඳුවමින් ලෝභ දේශ දෙක හික්මෙන විනිජ ලෝකයේ අභිජ්ජතෝ ලෝභ දේශ දෙක විතර්ක සංසිඳුවන ක්‍රමයට ලෝභ දේශ දෙක ඇති නොවන විදිහට නුවණින් අස්වාස ප්‍රස්වාසය දිහා බලලා ලෝභ සහගත දේශ සහගත විතර්ක නූපදින විදිහට නුවණ පාවිච්චි කරලා සිහිය වඩා ගන්න ක්‍රමයක් තියෙනවා. එතකොට කය අරමුණු කරගෙන මනෝමයෙන් උපදින්න පුළුවන්. කය අරමුණු කරගෙන මම කියන කය මම කළා මගේ කළා පුද්ගලයෙක් කළා මනෝමයෙන් උපදින්න පුළුවන්. ටික සංසිඳවන්න ආනාපාන සති පබ්බයෙන් පෙන්නලා තියෙනවා. ඒකත් අපි විස්තර කරමු. ඊට පස්සේ ජාතිය ඇති වෙන්න තවත් හොඳ තෝතැන්නක් අවස්ථාවක් මේ කයේ ඉරියව් පවත්තන එක. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින කියන ඉරියව් පවත්තන කොටත් මේ මම මේ පුද්ගලයා මේ සත්‍යයයි මේක කරන්නේ කියලා ඇති වෙන්න පුළුවන්. ඒ ඉරියව්ව ගැන හොඳට සිහිය පිහිටන විදිහට ඉරියව්වට නුවණින් ඉන්නකොට මේ කය ඉරියව්ව බලාගෙන පුද්ගල භාවයේ උපදින්න උපන්න පුද්ගලයේ වැඩ පුද්ගල භාවයේ වැඩෙන්න බැරි වෙන්න වෙන ආකාරයට සිහි නුවණ දෙක පාවිච්චි කරන්න කියනවා. ඊට පස්සේ මේ පුද්ගලයාට ජීවත් වෙන්න පුළුවන් තවත් තැනක් තමයි ගෙවල් දොරව ලතු ගන්නවා රෙදි පිළිටි කොහොතනවා වැඩ කටයුතු කරනවා වැඩ කටයුතු කරනකොට වැඩ කරනවා කියන ධර්මතාවයක් තියේ. වැඩ කරන මම පුද්ගලයා සත්‍ය නිර්මාණය නොවන විදියට කරන කරන දේ නුවණින් දකිමින් සිහිය පිහිටුවා ගන්න තමයි සති සම්පජන්නේ පෙනවලා තියෙන්නේ. ඊට පස්සේ කෙතරම්ක ඉඳගෙන කයේ යථා භූත ස්වභාවය රූපී යථා භූත යථා භූත යථා කියලා කියන්නේ යම්සේ භූත කියලා කියන්නේ ඌ අපි කියන්නේ අභූතෙන් චෝදනා කරන්න බෑ. අභූත කියන්නේ නෝදිය කියන්නේ භූත කියන්නේ ඌ යථා භූත යම්සේ ඌද යම්සේ පවතීද සත්‍යතම පවතීද ඒ ස්වභාවය නුවණට අල්ලලා දෙනවා. ඒ ස්වභාවය නුවණට අල්ලලා දෙනවා. ඊට පස්සේ මේ ඉරියව් පවත්වපු වැඩ කටයුතු කරපු කයේ පැවැත්ම සැකස්ම අල්ලලා දෙනවා. නවසිරිතකේ එබඳු පරිහරණය කළ කයට වෙන දේ මම කියලා අල්ලගෙන පුද්ගලයා කියලා අල්ලගෙන හිටියට ඒ කයට වෙන්න පුළුවන් ගතිය නුවණින් පෙන්නවා ඉදිමිලා මැරිලා දවසක් දෙකක් ගියහම මිනිහට වෙ නැහැටි ඊට පස්සේ දවස් කීපයක් ගියහම වෙ නැහැටි මේ විදිහට නුවණින් හොඳට මෙහෙ කරනකොට ඔය ටික හරියට ඕගොල්ලෝ නිරායාසයෙන් මේ පුද්ගලයා කියන ගතිය අයිස් කැටයක් අවුවකට තිබ්බහම යම්සේ දිය වෙන්නේද ඒ වගේ මේ පෙති රේණු විසිරුවා මාන සුවඳ මොහොතක තැදෙන්නේ ඒ වගේ නුවණින් මේ කය ඔබ විසිරෙවුව මේ හැම තැනකදීම මේ මම මේ පුද්ගලයා මේ සත්‍යය මේ කය අසුරු කරගෙන රඟපාන්නේ ගොඩක් දවස් මේ මම කියලා කය ඉලක්ක කරගෙන ජරා මරණ දුක් විඳින්නේ කය මම කියලා මම කියන පුද්ගල භාවයක හේතුල කර්ම රැස් කරගන්නේ ඒ නිසා ඒක වඩන ආකාරයේදී මේ සතිපට්ඨානයේ පෙන්නලා තියෙන්නේ හරි පුදුම ක්‍රමයකට ඉහත කියපු දර්ශනීය පිරෙන්නේ සතිපට්ඨානෙ මේ සතිපට්ඨාන භාවනාව කමඨහන පුරාවටම සිහි නුවණ කියන ධර්මතා දෙකක් ඇසුරු වෙනවා සිහි නුවණ කියන ධර්මතා දෙක නියෝජනය වෙනවා සමත විපස්සනා කියන මූලික ධර්මතා දෙකට සිහිය කියන එක සමතේ ඇසුරු කරනවා නුවණ කියන එක විදර්ශනාව ඇසුරු කරනවා දෘෂ්ටිය ඍජු කරගෙන සීලයක පිහිටලා මේ සමත විදර්ශනාව වඩනවා කියන එකයි ඔබ සතිපට්ඨානේ වඩනකොට කරන්නේ ඒකයි යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානේ අවුරුදු 7ක් වැඩුවොත් 7ක් ඕනේ 6ක් 5ක් 4ක් 3ක් 2ක් 1ක් ඕනේ මාස 6ක් මාස 3ක් ඕනේ සති 2ක් ඕනේ දවස් 7ක් කෙනෙක් වැඩුවොත් අනාගාමී හෝ රහත් වෙයි කියලා බුදු දන්වන්ස කියන්නේ නිකන් නෙමෙයි හැබැයි ඍජු දෘෂ්ටියක් ඇතිව සීලයක පිටලා වඩන කෙනා මොකද මේ සතිපට්ඨානේ වඩන්න වඩන්න ඍජු වෙන්නේ අර දෘෂ්ටිය පිරෙන්නේ ඒ දෘෂ්ටිය නිසා එිටක නැතුව වැඩුවට එක වෙන්නේ හරි අපි දැන් සතිපට්ඨානේ කායගත සතිය වඩන ආකාරය අද දවසේදී අපි ටිකක් කතා කරමු මේකෙදි හැමදාම අපි ගොඩක් කතා කරලා තියෙන්නේ මේ දවස්වල ඉදිරි වැඩසටහන් වලදී මේ විදිහටම දර්ශනය පෙන්නලා ඊගා දේශනාවේ වේදන උපසනාව කියන ඊගාට චිත්තානුපසනාව කියන ඊගාට ධම්මානුපසනාව කියන අද මේ කායානුපසනාවෙන් පටන් ගන්න සතිපට්ඨානේ වඩන්නේ ඉස්සෙල්ලා බුදුජන් මහන්සේ පෙන්නනවා අරඤ්ඤගතව රුක්මූලගතව සුඤ්ඤාගාරගතව නිසිද්ධති පල්ලංකං ආභුජිත්ව උජං කායං පණිතයි පරිමුඛං සතිම වට පෙත අරඤ්ඤගතව රුක්මූලගතව සුඤ්ඤාගාරගතව අරඤ්ඤයකට ගහක් මුලකට හිස් ගෑයකට ගිහිල්ලා කියන එකෙන් දල වශයෙන් පෙන්වන්නේ සබ්දවද්ද අඩු ගෝස අඩු කලබලය අඩු පරිසරයක් කියන එක ඒකෙදි ඕගලන්ට ඇඳේ වුණා ඉඳගෙන ඉන්න පුටුවක වුණා ඒ ශුන්‍යාගාරය කට ගියාම ගහක් මුලකට ගියාම ආරණ්‍යයකට ගියාම ඇති වෙන විවේකය හම්බ වෙනවා ශබ්දපත් අඩු ගෝස කලබලකාරී අඩු පරිසරයක් වෙලාවට තෝරගත්තා ඊට පස්සේ එතෙන්දි පෙන්නනවා උජං කාය කොන්ද ඍජු තබා ගන්න කියන එකෙන් පෙන්නන්නේ භාවනාවට වඩා හිත ඉරියව්ව ඒක නිදා ගන්න ඉරියව්ව ගත්තොත් ඉක්මනට තීන මිදිට වැඩනවා නිදිමත හැදෙනවා හිතගෙන හිටියොත් හෝ සක්මන් කරමින් හිටියොත් ඉක්මනට තෙහෙට්ටුවට පත් වෙනවා එතකොට ඉඳගන්න ඉරියව්ව වැඩි වෙලාවක් හිත වඩා ගන්න පහසු. ඒ හින්දායි ඉඳගන්න ඉරියව්ව පෙන්නලා තියෙන්නේ. එතකොට එකකින් කියන්නේ ඉඳගන්න ඉරියව්වේ දිවිතරයි පුළුවන් අනිත් ඉරියව්වෙදි බෑ කියන එක නෙවෙයි, වඩා සුදුසු ඉරියව්ව පෙන්නන. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරාම කරනකොට මහණෙනි කියලා ළඟ ඉන්න භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරන භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි බණදෙන්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන සිල්වනම් පිළිසෙට. නමුත් ආසන්නම පිළිස ආමන්ත්‍රණය කරනවා. ඒ වගේ මේ කමඨහනට සුදුසු ක්‍රමයේ සුදුසු ඉරියව්ව ප්‍රකාශ කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ විදිහට ගිහිල්ලා පරිමුඛං සතිං උපට්ඨපෙත්තා. පරිමුඛං කියනකොට හොඳට පෙන්වනවා මුඛේ ඉදිරිපස නාසිකග්ගිව මුඛණයෙත්. නාසය ළඟ හෝ තොල්ලේක ගාව අයං සති උපට්ඨිත හොති සුපට්ඨිත. මේ සීල පිළිපුවා ගන්න, මනාව පිළිපුවා ගන්න. එතකොට පටිසම්භිදා මාර්ගයේ ඥාන කතාවල පටිසම්භිදා කතා කියන තිකේදී මොකට පෙන්නනවා? කාය උපට්ඨිතෝ හොති. කය උපස්ථිතිය. එළපති කියන ධර්මතාවයක් විතරයි. නෝ සති සිහිය නෙමෙයි. සති සතිංච උපට්ඨානච්ච. සිහිය සිහියද වෙනවා, සිහිය පිහිටුවා ගැනීමද වෙනවා. සිහිය පිහිටුවා ගන්න කියන එක සිහියෙන්ම සිහිය පිහිටුවා ගන්න කයට නෙමෙයි. කය උපස්ථිතියක් එළඹ සිටි කාරණාවක් විතරයි කියන එක නලති. ඔබ සති නිමිත්තේ හොඳට සිහිය තබා ගන්න. එතකොට සති නිමිත්ත කියන්නේ සිහියමයි ඔබට ඒ නිමිත්ත වෙලා තියෙන්නේ. දැනට මේ තොල් දෙක නාසය කියලා අවවාස වුණාට ඔබට තොල් දෙකක් නාසයත් කියන නිමිත්ත නැකිලා යන දවසක් එනවා. සිහියම ඔබට සිහියද සිහියට නිමිත්තක්ද වෙන දවසක් එනවා. නාසිකාග්‍රේව මුඛ නිමිත්ත හොඳට සිහිය තියාගන්න. සිහිය තියාගෙන සෝ සතෝ වාස සති සතෝ පස්සති. සිහියෙන්ම ආස්වාස කරනවා, සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. එතකොට හිත වෙන කොහාටවත් යන්න දෙන්නේ නැහැ. චිත්තම් පග්ගන්හාති පදාත හිත දැඩි කරගන්නවා. හොඳට හිත අහකට ගියොත් ආපෝ සති නිමිත්තට අරගෙන තොල් දෙක හෝ නාසය ගාවමයි දැනුම් සහගත බවක ඉන්නේ. හිත පිහිටුවාගෙන සිහිය පිහිටුවාගෙන ඉන්නේ. ආස්වාස වෙනවා ප්‍රස්වාස වෙනවා නුවණින් දන්නවා. කිසි වෙලාවක ආස්වාස ප්‍රස්වාසයේ අනුව හිත යන්න දෙන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාසයේ අනුව හිතට යන්න දෙන්නේ සති නිමිත්තේම හිත පිහිටුවා ගන්න හොඳට. මේ විදිහට කරනකොට මේ කය අරමුණු කරගෙන පුද්ගල භාවය උපදින අලුතින් නිමිති උපදින්නේ. ලෝභ සහගත දේශ සහගත නූපන්නදී නූපදිනවා. මේ කය මම කියන අදහසේ නූපන්නසිත් නූපදිනවා. මේ කය මම කියන මට්ටමේ උපන්න ගති පවතින්න ඉඩ නැහැ මේ කයට. අපි මේ මම කියලා සිහි කරගන්නකොට ඒ සිහි කරගන්න ගතිය ඇති නැතිකලේ නැත්තම් නූපදින ස්වභාවයේ තසන්සිඳවන ක්‍රමයක් නොකලනම් නිරායාසයෙන් මේ කය මාව කියලා සිහි කරගන්නමින් සිතුවිලි ඇතුළත උපදින 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 සිතුවිලි බාර ගන්න නිසායි අපිට මේ කය මම වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගතිය විතරක අඩු කරනවා ඒකෙන්. ඒ විතරක් නෙමෙයි, මේ සති නිමිත්ත පැත්තේ හිත තියාගෙන චිත්ත සමතය ඇති වෙන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. මේ කයම අරමුණු කළා හෝ බාහිර නිමිති පුතා දේවල් දරවල් යාන වාහන ඉඩ කරන් කියලා බාහිර නිමිති සිහි කිරීම වශයෙන් ලෝභ දේශ සහගත අරමුණු ඇති වුණොත් මේ සත් නිමිති හිත තියාගෙන ඉන්න බෑ ආපහු සිහි අතහැරලා බාහිරට යනවා ඒ හින්දා බාහිර සිතුවිලි උපදින්නේ නැති ආධ්‍යාත්මික අරමුණු කළ සිතුවිලි නූපදින්න උපායක් විදිහටයි සති නිමිති දෙක බාගෙන සිහියෙන් අස්වාස ප්‍රස්වාසයට ඉන්න කියන්නේ මේ අස්වාස ප්‍රස්වාසය ආරම්භයේ ඉඳලා සිතුවිලි සංසිඳවන කමඨහනක් කමඨහන් අතර හිත සමාධි කරන සමත කමඨහන් 47 ඒයි ආරම්භයේ පටන් ආරමුණු සංසිඳවන කමඨහන ආනාපානසති එහෙනම් ඒකත් පුරුදු ඊට පස්සේ මේ සති නිමිත්ත කිසි වෙලාවක තතරින් හැම කමඨහනකදීම සතිපට්ඨානෙ සිහිය පිහිටවන සත්‍ය කියන්නේ සිහිය පට්ඨානෙ කියන්නේ පිහිටුවා ගන්න එක නාසිකග්ගේවා මුකරෙන්නේ නාසය ළඟ හෝ තොල් දෙක ළඟ සිහිය පිහිටුවාගෙනමයි ඔබ ඊට පස්සේ ඔන්න ඉඳගෙන භාවනා කරනකොට එතකොට ඉරියව්වට සිහියනිකාවට නැගිටිනවනම් නැගිටිනවා කියන එක නුවණින් දැනගෙනම කරනවා නැගිටින බව දන්නවා සති නිමිතිත තියෙනවා නැගිටිනවා සිහියයි යනකොට යන බව හොඳට නුවණින් දන්නවා සති නිමිතිත තියෙනවා යන ඉරියව්වට ඔබ දැනුම් සහගත බවක ඉන්නකොට එක එක දේවල් වලට හිත අහකට යන්න ඉඩ නැහැ එතකොට සති නිමිත්තේම හිත තියාගෙන ඉරියව්වට දැනුමින් ඉන්නවා ඉරියව්වට දැනුමින් ඉන්නකොට සති නිමිත්තේම හිත තියාගෙන ඉරියව්වට දැනුමින් ඉන්නකොට අතීතය අනුව අනාගතය අනුව ලෝභ සහගත දේශ සහගත අරමුණු පහළ වෙන්න ඉඩ නැහැ ඒකේ පුද්ගල භාවය ඇති කරන තණ්හාව වේපදිලා ඒ තණ්හාව මේ විදියව ඇසුරු කරගෙන පවතිනවා කියන කාරණාවට ඉන්නේ නැති වෙනවා මේ හැම ක්‍රමයකින්ම ප්‍රතිපලයේ සතිපට්ඨාන වඩන්න වඩන්න ඔබට සාක්ෂාත් වෙන්නේ ධාති නිරෝධිය දුක පිළිසිඳ දකින්න සමුදය ප්‍රහාණය වෙනවා නිරෝධිය සාක්ෂාත් වෙනවා මඟ වැඩෙනවා කිනාට ඉන්න ඉඩ නොතබන කමයි විරුද්ධ ඊට පස්සේ ඔබ යම්ම වැඩක් කරනවා නම් සති නිමිත්තේ මෙහිස තබාගෙන සිහියෙන්ම වැඩ කරනවා කරන කරන දෙයට සිහිය නෙමෙයි සිහියෙන් හැම දෙයක්ම කරනවා කරන දේ සිහියෙන් කරනවා කරන කරන දෙයට සිහියයි කරන කරන දේ සිහියෙන් කරනවායි කියලා දෙකක් කරන කරන දෙයට සිහියෙන් කරනවා කියොත් මම මේ කෝප්පේ අරගෙන මෙතෙන් තිබ්බොත් මම සිහිය නමල තියෙන මේ කෝප්පේ සතිපට්ඨාන සිහිය පිටවල තියෙන මේ වස්තුවට එනවා සිහිය පිටුවාගෙන වැඩ කරනවා මම සත නිමිති හිත පිටුවාගෙන මේ කෝප්පේ ගන්නවා පීඩිතය අයින් කරනවා දැහැත්තත් අයින් කරනවා මේ කටයුතු කරනවා හැබැයි මම සත නිමිති අතහැරලා නැහැ ඒ වගේ හුරු වෙන්න ගේ අතු ගන්නවා මිදුල අතු ගන්නවා රිදි හොදනවා ආල්ටික් කරනවා වළම්බෙනදී සති නිමිත්තේ හිත පිහිටුවාගෙන වැඩ කටයුතු කරන්න හොරු වෙන්න. එතකොට කළා තියෙන්නේ මොකද්ද? ඒ වැඩ කටයුතු කරනකොට ලෝභ දේශ සහගතව හිත කොහටත් යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ කයේ යථා භූත ස්වභාවය ඔබ ඔය වැඩ කටයුතු කරපු කයේ යථා භූත ස්වභාවය පෙන්වන්න පුළුවන් ධාතු වශයෙන් ඒ වගේම කුණු කොටස් වශයෙන් ඉගෙන අපි කලින් මතක් කරලා තියෙන එක දීර්ඝ විස්තර කරන්නේ සත් නිමිති හිත පිහිටුවාගෙන ධාතු වශයෙන් කාය කියන කොටස කොටස 32ක් වශයෙන් අපිට නිමිති ගන්න පුළුවන් අසුභ වශයෙන් මේ කයේ නුවණින් බලන ඒ විදිහට ධාතු වශයෙන් හරි නුවණින් අසුභ වශයෙන් හරි බලනවා ඒ සිහියට හිතුවා ගන්න. සිහිය අඛණ්ඩවම ඔබේ මනස තුල චිත්ත ඒකග්ගතාවය ඇති කර. මේ නුවණින් ලෝභ දේශ දෙක හික්මවල සිහියට ඉඩ හදලා දෙනවා. සිහිය ටික ටික එකඟ කරලා ලෝභ දේශ දුරු කරලා ඇත්ත දකින්න ඔබට ඉඩ පහදලා දෙනවා. සිහිය හැම වෙලාවෙම නුවණ උදව් කරනවා, නුවණ සිහියට උදව් කරනවා. මේ විදිහට සීලයක පිටලා සමතේ විදර්ශනාවට, විදර්ශනාව සමතේට මේ දෙන්න සීලයට, සීලයේ මේ දෙන්නට ඕනුණු උපකාරයි. මේ විදිහට කරනකොට මුහු කරන්නේ ඔබට ඥාන දර්ශනය. ඔබ નિરાයාසයෙන්ම ඔබේ පිටිපස්සෙන් පන්නන ඔබ මේ කරන්නේ මොකද්ද කියලා. ඔබ දැක්කා ජාතිය කියන එක යಾದිනව. පුද්ගල භාවයේ ඉපදීම තිබුණු පුද්ගලයා හිටියොත් ජරා මරණ ශෝක පරිදෙ දුක් දුම්න සුපායාස සියලු දුක් විඳින්න වෙනවා. දුකට හේතුව මේ පුද්ගල භාවයේ ඉපදීම. ඒ පුද්ගල හිටියොත් නැවත සසර ප්‍රතිසංජන කර්මත් රැස් වෙනවා. අනන්ත පරිමාණ දීර්ඝ සංසාරක යන වෙනවා කියලා ජාතිය දොස් ටිකක් දැක්කා. ඊට පස්සේ ජාතිය නැත්තම් පුද්ගලයාගේ ඉපදීම උනේ කොහොමද කියලා කෙලස්ටික ඇතුළු විපාක ස්කන්ධ ටිකට, විපාක ස්කන්ධ ටික කර්මයට හැදෙන විපාක ස්කන්ධ ටිකට ඇති වෙච්ච කෙලෙස්යේ ඒ ස්කන්ධ ටිකම බදාගත්ත කමයි ඇති උනේ කියලා දැක්කා. ඒ කෙලස් ටිකට බදාගෙන ඉඳ දුන්නු හින්දා ස්කන්ධ ටිකේ තියෙන ස්කන්ධ ටිකේ බදාගෙන ඉඳ නොදුන්නු පුද්ගලයාට ඉන්න බෑ කියලා දැකපු හින්දා මල්පිට ටික විසිරනවා වගේ ඔබ මේ කය, මේ ස්කන්ධගේ ඇත්ත, කය ඇත්ත බලන්න පුද්ගලයාට ඉන්න බැරි වෙන්නයි. එතකොට ඒකෙන් ජාති නිරෝධි සාක්ෂාත් වෙනවා කියන නුවණ ඔබට තියේ. ඔබ කලින් කලට ওই සතිපට්ඨාන වඩන ගමන් පටිච්චසමුප්පාදෙත් මෙහෙ කළ බලන්න. එකකින් එකට දැයිම ඔය ප්‍රධාන සම්පෙතිකට මෙහෙ කරන්න. මෙහෙ කළ බලන්න. බලමින් ඔබ මේ විදිහට කරන්ද වැඩි දුර වැඩි දවස් නෑ. ඔබට ඇත්තටම දර්ශනයකින් පහකට යුතු කිලිස්තික දුර වෙන්න ඒ නුවණක් තිරන ඔබට ඒ තරම් කාලයක් ඒ තරම් වෙලාවක් යන්න. ඒ කියන්නේ අර මම කියපු උපමාවට කියලා හිත බලන්න. කිසි වෙලාවක අතීතයෙන් ආවෙත් නෑ සුවඳ, අනාගතයට යන්නේ නැහැ. හැබැයි හැමදාම ලෝක සුවඳවත් මල් කියේ. ඒ වගේමයි මේ පුද්ගලයා, මේ සත්‍යය, මේ උපන්න කෙනා කොහොමත් ඉඳලා ආවෙත් නෑ, කොහාටවත් යන්නේ නැහැ. හැබැයි හැමදාම පුද්ගල භාවයේ ඉපදීමක් ලෝකේ තියෙන. මේ විදිහට සතිපට්ඨානය කයano බලන්ද මේ දර්ශනය පිළිතලා ඍජු කරගෙන සීලයක පිළිතලා සම්පජාන්නේ විදර්ශනාව සිහිය සමතේ විදර්ශනා කිරීමේ ධර්මතා ටික වඩනකොට ඔබට මේ ඥාන දර්ශනය ලැබේ. ඉතින් මේ සතිපට්ඨානය මම අදටම කායගත සතිය අපි ගොඩාක් කල් කතා කරලා තියෙන හින්දා අද ගොඩාක් විස්තර කළේ නැහැ. නමුත් ප්‍රධාන සිද්ධාස්ථාන ටික අවස්ථා ටික මම මතක් කළා. මෙන්න මේ විදිහට ඔබ සතිපට්ඨානය වැඩුවෝ අපිට කිය හැකි ඒ යමා නිවන්සෝ බොහෝ දුර නොවේ කියලා. ඒක කියන්න පුළුවන් මෙන්න මේ වගේ දර්ශනයකින්, මේ වගේ සිද්ධියකින්. අහේතුකෝ වචන කතා කරන්න පුළුවන්. අහේතුකෝ නෙමෙයි, මේක සහේතුක වචනයක්. මේ සහේතුකෝම මේ න්‍යායට ඇවිල්ලා ආර්ය ශ්‍රාවකයා කියන්නේ කාටද කියන එක පෙන්නනවා. මේ පටිච්ච සමුප්පාද, පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ඒකත් මම මුතරන ඒ වචන දෙකේ අර්ථය දෙහෙල දෙන්නම්කෝ. පටිච්ච සමුප්පාද, පටිච්ච සමුප්පන්න කියන්නේ පටිච්ච සමුප්පාද කියලා කියන්නේ සමුප්පාද ඵලයන් උපදවන ධර්මයකට. සමුප්පන්න කියන්නේ හේතුවකින් උපන්න ධර්මයකට. අපි කියවුවත් විඥානේ ගන්ත දැන් සංඛාරයේ පටිච්ච සමුප්පාදයි. මොකද්ද පටිච්ච සමුප්පාදේ? සංඛාරේ විඥානේ ඇති කරවන නිසා, විඥානේ නම් ධර්මයේ ඇති කරවන්නා කියන අදහසින් හේතු අර්ථයෙන් සංඛාරයට කියනවා පටිච්ච සමුප්පාදයි. විඥානෙට කියන පටිච්ච සමුප්පන්න. සංකාරයට සාපේක්ෂව විඥානේ පටිච්ච සමුප්පන්නයි. විඥාන නිසා නාම රූප වෙනකොට විඥානෙට කියන පටිච්ච සමුපාදයි නාම රූප පටිච්ච සමුප්පන්නයි. විඥානේ පටිච්ච සමුපාදද වෙනව පටිච්ච සමුප්පන්නද වෙනවා. තාත්තට කියනවා පටිච්ච සමුපාදේ කියලා. පුතාට කියනවා පටිච්ච සමුප්පන්නයි කියලා. පුතාට දරුවෙක් උපන්නා. තාත්තට කියන්නේ නැව පටිච්ච සමුප්පාදයි අර පුතාට කියන්නේ නැව පටිච්ච සමුපාදයි කියලා මුණු පුරාට කියන්නේ නැව පටිච්ච සමුප්පන්නයි කියලා. මුණු පුරාට සාපේක්ෂව මේ පුතා පටිච්ච සමුප්පාදයි තාත්තට සාපේක්ෂව පටිච්ච සමුප්පන්නයි. තේරුණාද එතකොට? අපිට ඔයගලට දරුවෙක් හිටියොත් ඔබ පටිච්ච සමුප්පාදයි දරුවා පටිච්ච සමුප්පන්නයි. දරුවට දරුවෙක් හැදුණොත් ඒ තමන්ගේ දරුවා පටිච්ච සමුප්පාදයි මුණුපුරා පටිච්ච සමුප්පන්නයි. එතකොට තමන්ගේ දරුවා තමන්ට සාපේක්ෂව පටිච්ච සමුප්පන්නයි. ඒ කියන්නේ උපන්න ප්‍රත්‍යකෙ උපන්න කෙනෙක් තව දෙයකට ප්‍රත්‍ය වෙනවා. මුණුපුරාට සාපේක්ෂව පටිච්ච සමුප්පාදයි වෙනවා. ඒ වගේ මේ පටිච්ච සම්පදේ අංග ටික සමු අවිද්‍යාව පටිච්ච සම්පාදයි සංකාරය පටිච්ච සම්පන්නයි සංකාරය පටිච්ච සම්පාදයි විඥානය පටිච්ච සම්පන්න එකින් එක එකින් එක එකින් එක ඇවිල්ලා වේදනාව පටිච්ච සම්පාදයි තණ්හාව පටිච්ච සම්පන්නයි තණ්හාව පටිච්ච සම්පාදයි උපාදානය පටිච්ච සම්පන්නයි උපාදානය පටිච්ච සම්පන්නයි සමුපාදයි භවය පටිච්ච සම්පන්නයි භවය පටිච්ච සම්පාදයි ජාතිය පටිච්ච සම්පන්නයි ජාතිය පටිච්ච සමුප්පාදයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුක පටිච්ච සමුප්පන්නයි. මේ පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න ධර්මයෝ දැක්කොත් එයා පූර්ව ප්‍රාන්තයට යන්නේ. පුද්ගලයක් පෙනේ, සත්‍යයක් පෙනේ, තමනු ඉඳි ඉන්නවා පේනවා. හැබැයි එයා හැදුණු හැටි ස්ටෙප් බයි ස්ටෙප් එකින් එක පේනවා. හොත්තට මෙහෙල පෙන්නන මුද්‍රජන්ව මෙහෙම දන්නා වූ මෙහෙම දක්නා වූ කෙනා පූර්වන්තික දුවයිද? මලක් තියේ හොඳට සුවඳයි. හැබැයි ඒක ඇති වෙච්ච හැටි එකින් එකට පෙන්නලා තියෙන්නේ. පෙර ගහ වෙන ගහක ඇටය, ඇටයකින් හැදුණු ගහ, ගහෙන් හැදුණු අත්ත, අත්තේ හැදුණු කෙමිය, කෙමියේ හැදුණු පෙති, පෙති වල හැදුණු රේණු, ඒ නිසා සුවඳයි. කිසිම වෙලාවක මේ සුවඳ ඔහේ ඉඳන් දාවේ කියලා පුරවන්තට දුවන්නේ නැහැ. කිසි වෙලාවක මේ සුවඳ ගහේ නැත්ති කෙමී ගන්නෑ මයි. වර්තමානයේදී තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නිස්විතන අනාගතයට දුවන්නේ නැහැ. අනාගතය හැදෙන හැටිත් දන්නවා. මේ ගහේ ඇට හේතුයි. හැබැයි මල සුවඳ දෙකම මෙතන ඉවරයි. ඇට හේතුයි. මාගතට යනවා. හැමදාම සුවඳක් මල් කී. ඒ වගේ මනාව පෙන්වන රුද්‍රජනන්ති පෙර ගහක ඇට වගේ පෙර අවිද්‍ය සංකාර කර්ම ගහ අතු ගෙඩි වගේ විඥාන නාම සලායතන පස්ස වේදන. ඒකෙම ඇති වෙන සුවඳ එක මල්ල ගත්තා වගේ තණ්හා උපාදාන භව කියන ගත් ටික නිසා පුද්ගල භාවය ඇසුරු කරනවා. ඒ ස්කන්ධ ටිකම ජාතිය පෙනේ. පුද්ගලයා ඉපදීම පෙනෙනවා. මේ උපන්න පුද්ගලයා කවුරුත් නෙමෙයි. ඔබට හිතෙන මේ බණ අහන්නද මේ මම කියලා සත්‍යය කියලා පුද්ගලයා කියලා ගැහුවොත් බැන්නොත් රිදෙන්නේ තරහ ගන්නේ එයා ගැන කියන්නේ. දරුවා මරුණෝ අම්ම මරුණෝ කියලා අඬන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්න සුපායසිකේ පුද්ගලයා. ඔය පුද්ගලයාගේ හැටි පෙන්නේ. ඒක පෙන්වම වෙන මොකුත් නෙමෙයි. ජාතිය ගැන පෙන්වන්නව යෝනුනේ. මොකද ජාතිය කියන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයක් කිය. ඒ ජාතියේ ආදීනව මෙන්න මේවා. ඒ ජාතිය තිබුණු කර්ම රැස් වෙනවා කියන ටික පැහැදිලි කරන්න ඕනේ නිසායි. එහෙම වුණොත් තමයි එයා ජාතියේ මිදෙන්න කැමති වෙන්නේ. මේ න්‍යාය අහලා නැති කිසිම කෙනෙක් උපන්න කෙනාව ජීවත් කරව ගන්න දඟලනවා මිසක උපන්න පුද්ගලයා ඇත්තටම ඇත්ත වෙලා මිසක උපන්න සත්වයා සත්‍යයක් වෙලා එයාව දියුණු කරන්ද කටයුතු කරනවා මිසක ඉපදීමේ මිදෙන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඉපදීමේ කියන එක දුස්සහගත බව, ඒකද ධර්මතාවයක් බව, ඒකද කොහෙන්වත් මෙතනම ඇතිවෙච්ච ධර්මතාවයක් බව, මෙතනම ඒ ගතිය අයින් කරන්න පුළුවන් බව මනාකොටම දැක්කොත්මයි මේ ප්‍රතිපදා විද්‍යමාන වෙන්නේ. ඉබ්බඳු කෙනාටයි සතිපට්ඨාන. ඔය ටික ඔහොම දැකලා මේ සතිපට්ඨානේ වඩන්න ඔබට ජාති නිරෝධය මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඔගොල්ලෝ අහලා ඇති මේ ප්‍රතිපදාව අවසන් වෙච්ච ගමම රහතන් වහන්සේලා කියන ඵල ප්‍රත්‍යක්ෂ ඥානයක් තිය ප්‍රීති වාක්‍යයක් තියෙන මොකද කීනා ජාති ඉපදීම ක්ෂය වුණා උසිතම් බ්‍රහ්මචර්ය බ්‍රහ්මචර්යා ඉවර බ්‍රහ්මචර්ය පුරල තියෙන කොතෙන්ද ජාතිය නැති කරගන්න තැනටයි ආවේ ඉලක්කේ උනේ කීනා ජාති ඉපදීම නැති වුණා උසිතම් බ්‍රහ්මචර්ය දැන් බ්‍රහ්මචර්ය ඉවර සීල සමාධි ප්‍රඥා දැන් මට වඩන්න ඕනේ වඩන්න ඉවරයි මොකද ජාති නිරුද්ධ වුණා මොකද ඉලක්ක උනේ එතන කතම් කරණීය කළ යුත්ත කළ නාපරං හිත්තත්තයි මත්තේ කළ යුත්තක් නෑ මත්තේ කටයුතු දෙයක් නෑ කියන නෝරේ එළපු සිටනවා නේ අන්න රහතන් වහන්සේලා ඵලප්‍රත්‍යක්ෂ ඥානය කියලා කියන්නේ ඕගලන්ට මේ සතිපට්ඨානය වඩනකොට ඉලක්කයක් තියෙන්නේ ඉන්නවා දුක් විඳිනවා යම් දවසක මේ සතිපට්ඨානය මේ මාර්ගයේ වඩලා ඉවර වෙච්ච දවසට ජරාමර දුක් විඳින කුසල අකුසල කර්ම රැස්කම පුද්ගලයා වුණ නොපෙනේ ස්කන්ධ ටික නුවණට විසිරලා පෙනේ රූපය පෙනේ හැබැයි කොටස් ටික කය කියන්නේ මම කියලා ගෙඩි පිටින් ගන්න බෑ කේස් එකතැනක ලෝම් නිය දත් සම් මස්නා 32ක් තියෙ මම කියන පුද්ගලයා බහලන්න බෑ එකකට විතර ඔබ 32 වෙන් වෙන් නොකළොත් නුවණින් 32ම එකට තිබුණොත් මම කියන ගතිය ඉපදේ මම කිති ගතිය බහලන්න පුළුවන් මේ ඔබ කේස්ය ලොම්ය නියය දත්ය කියලා මේ කය හැම වෙලාවෙම බැලුවොත් මම කියලා නූපන්න ගතිය උපදින්නේ නැහැ උපන්න මම කියන ගතිය කොයි කොටසටද බහලන්නේ කියන්නේ ඒකට මේ තියෙන්නේ ඔබ නුවණින් ඔබ ওই වැඩේ නොකරන තාක් මේ පුද්ගලයා විද්‍යමාන වෙයි ඒ තාක් පුද්ගල භාවය තිබුණොත් ඒකේ දොස් ටික දකින්න. ධාතු හතරම එකට තිබුණොත් පටිඝාපෝතේ ජෝය මම කියන එක පෙනේ පුද්ගලයා පෙනේ සත්‍යයා පෙනේ. ඒ සතර මහා ධාතු නිසාම උපදින පුද්ගලයා සත්‍යයා ඒ සතර මහා ධාතු මැතර කර මේ ඉන්නේ මම කියන තැනකින් හිතේ. හිතින් කින් කිරින් කර කර්ම රැස්වේ. ඔබ පටිඝයට වෙනම ආපෝ වෙනම තේජෝ වෙනම වායෝ වෙනම කළොත් කොයි කොටසද පුද්ගලයා බහගන්නේ? බැ විසිරවන රූපය නුවණින් කඩලා දාන්න බිඳලා දාන්න මාර්යාගේ ශේෂ්ත්‍රේ බටදඬුවලින් කළ ගයක් ඇතෙක් යම්සේ විනාශ කරනවාද ඒ වගේ මේ කෙලෙස් මාර්යා සම්පූර්ණ විසිරලා දාන්න කියලා බුදුන් වහන්සේ දේශනා කරා එතකොට ඒ වගේ මේ කෙලෙස් ටිකට තෝතැන්නක් වෙච්ච මේ කය කායානුපස්සනාව විසිරලා දාන්න ඔබට ඒ කළ හැකි ඒ නිසා හැම දිනම ඒ සඳහා උත්සාහවත් වෙලා මේ ලැබු මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න කියන කාරණා මතක කරගෙන මගේ දේශනාව අවසන් කරනවා හොඳයි එහෙනම් හැම දිනම සාධනාවෙන් පවත්වන්න කල්පනා කරගන්න මේ සීල ආකාරයෙන් පහල කරගත්තා සීල කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනය මේකින් උතුම්වත් මේකින් උතුම්ගේ වාදුර රැකගත්තා දිස්ථානට අධිග්‍රහීතු එමගේ මේ අරණ්‍ය ශේෂ්ත්‍රයට අධිග්‍රහීතු මේ ගාමක ශේෂ්ත්‍ර ආදී ගෘහීතු යම්තා කෘෂ්ඨකාරක දේවගණ සමයක් සිටින සිවිලිගමේ තුන් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුර වඩා වර්ධනය කරගනිමින් දෙවිය පතර බෝධීතින් උතුම් නිවන සැරසෙත්වා කියන අදහසින් අපි දෙවියන් දෙපින් අනුමෝදන් කරමු ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාශත්තා චුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝජනං කිසං එවගේම මේ තුලින් ජනිත වෙච්ච මේ සීලෝ කුසල ධර්මයන් විශේෂයෙන්ම මේ වස් ආරාධනා කළා මේ කුටි ආවාසයන් හදලා දුක් මහන්සි සංගරත්නට පූජා කරපු සද්ධාවන්ත පින්වතුන්ගේ නමින්නේ සී කාලය යාත්‍රා කළා උදෙමෝපියන් සීපත් කරමු නිහාරණ සිංහ මහත්මාගේ ආදරණීය මෑණියෝ පියාණන් නිලමනේ නෝන මෙතනේ ආදරණීය මෑණියන් පියාණන් සිහිපත් කරනවා එවැගේම ඉසානී නෝනට මේ පින්කම කරන්න නිතරම සම්විලාම ශක්තිය දහයතිය දෙන්නේ අපේ ශ්‍රියාණි මෑණියෝ ඒ ශ්‍රියාණි මෑණියන්ගේ මිය පරලෝ ගියා වූ දිමෝපියෝ සිහිපත් කරනවා ඒ වගේම ඉරාන් මහත්මාගේ නමින්නේ සී කාල යාත්‍රා කළා වර්ග પરම්පරාගත ඥාතින් සිහිපත් කරන ගමන් මෙතෙන්ද සහ සම්බන්ධ වෙච්ච මේ සියලුම දෙනාගේ නමින්නේ සී කාල යාත්‍රා කළා වූ සියලුමගේ ඥාතින් සිහිපත් කරනවා මේ පින්වතුන්ට බොහෝම මේ කුසල සිද්ධ කරගන්න හැම වෙලාවෙම සත්භාවයෙන් කටයුතු කරන අපේ නන්ද සිටු මහත්මෝ එතුමාගේ නමින්නේ සී කාල යාත්‍රා කළා වූ දෙමෝපිය සිහිපත් කරනවා ඒ වගේම මේ මෙතන සහ සම්බන්ධ වෙච්ච පිමොස්සින් දනාගේම නම් ලෙස කාලය යාත්‍රා කළා වූ ඥාතිවරුන් සිපත් කරගන්න මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සීල කුසලයන් මෙයගේ ඥාතිට අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා ඒ අය දුකට සිටිනන් දුකින් අත් මිදින් සපත් භාවයකට පත් වීමේ ඒ අයද පතන බෝධි මුතුන් සෙනසෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න කෙනා කෙනා තමන් දන්නා වූ තමන්ට අවශ්‍ය සියලු ඥාතින් ටික සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතින මොහොතු ගාතව කියන්නේ ඉදම් මේ ඥාතින මොහොතු සුඛිතාහොන් ඉදම් මේ ඥාතින මොහොතු සුඛිතාහොන් ඥාතියෝ ඉදම් මේ ඒ වගේම කෘතවේදීව මතක් කර යුතුයි මේ ස්ථානය මේත වර්ෂ දෙකකට ඉස්සෙල්ලා ඉදම මිනිතිවත්තේ වස්තුමකට ඉස්සෙල්ලා අපේ නිහාල් රණසිංහ මහත්මා එවගේ නිලමනී නැතිනිය එවගේ විශාල නෝනා තව අයත් එකතු වෙලා මේ ස්ථානය අරගෙන කුටි දෙවල් හදලා අපේ රණසිංහ මහත්ය පොරොන්දු පුතුම සොන්නත් කොහොම හරි තැනක් හදලා දෙනවා කියලා ඉතින් හදලා මේ දිවනිවාස කාලේ උදේනිවාස කාලේ මහා සංඝරත්නය ආරමුණු කරගෙන ලොකෝ ධන පරිත්‍යාගයකින් අපේ ශානනෝන රන් මහත්ය සියන් මෙතිනිය ඊළමුනේ නෝන රොඩන් නිහල් මහත්යත් මේ ගොල්ලන්ට නන්න ආකාරයෙන් නොයකාකිරි උදව් කරපු පින්වතුන් හිටියා ඒ හැම දිනාගෙම ඒ කුසලය මල්පල ගැන්වීමක් හැටියට මතක් කරන්නට ඕනේ අද මේ වගේ ධර්මයක් මත් පහල කරගන්න වට පිටාව හම්බෙච්ච එක. ඉතින් ඒ හැම දෙනාටමත් මේ අවස්ථාවේදී කෘතවේදීව පුණ්‍යානුමෝදා කරමින් සිහිපත් කරනවා. ඒ සියලු දෙනාටත් මෙතෙක් සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලු දෙනාටත් මේ සෑම දෙනාගේම මේ පින්වතුන්ට මෙතෙන්ට එන්නේ අවස්ථල එන්නට මේ ගෙවල් දොරවල් වල සිටින ඉසිල දනාට මේ නෝන මහත්තුල සහ සම්බන්ධ කළා හැම වෙලේම ධෛර්යය දෙන අපේ නන්ද සිට මහත්මයාට ඒ සත්පුරුෂ පින්වත්සිල දනාට ඒ වගේම අසනීප රෝගාතුරව සිටින ඉසාරණි මැතිනිය ආදරණීය පියාණන් නැතිව ඉසිල දනාමත් සිහිපත් කළා හැම දිනාටම මේ පින් අනුමෝදන් කරනවා නමෝතං යත්වා ඒ සෑම දිනම නිදුක් නිරෝගී සුව භාවයේ චිර ජීවනයේ ලබන්නට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට මේ සෑම දිනම මේ කුසල හේතු පාරමිතාව වේවා කියලා මතක් කරනවා එවගේම මට අමතක මා සමා වෙන්නට ඕනේ මේ සියලු කුසල ධර්මයන් හැමදාම මේ පින්වතුන්ට පින්කම් සිද්ධ කරගන්නට ජීවිතය සාසනය වෙනුවෙන් කැප කළා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය ලෝක තුල ජීවත් කරවන්නට පවත්වන්නට වෙරදරන්නා වූ මහා සංඝ රත්නයට අනුමෝදන් කරන්නට ඕනේ. ඒ වගේම මේ වස් කාලය තුළ අතිශය කැප කිරීමක් කළා අපේ සද්ධාති සහමුදු ධම්මජෝති හමුදුවෝ උන්වහන්සේලා දෙනමත් මතක් කරන්නට ඕනේ. ඒ වගේම බණ්ඩාර පුතා සුපමසිය මේ අයත් මේ පින්කම සිද්ධ කරගන්නට හරියට මහන්සි වුණා. මොකද මහත් වෙලා එමත් ඒ අයත් මේ මොහොතේ සිහිපත් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ඒ අයටත් මේ කුසල අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා ප්‍රාර්ථනේ බෝධි මුතුනේ විසින් සිදුවා. ඒ වගේම අපේ පින්වත් ශ්‍රීමෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා ප්‍රාර්ථනේ බෝධි මුතුනේ විසින් සිදුවා කියලා තාසෙන් සිදු කරනවා. හැම දිනකට මේ කුසලය මේ ජීවිතයේදී මාජරා අමර නිවන සාක්ෂාත් කරගන්නට හේතු උපදෙස්යෙන් වේවා කියලා මම හිතනවා. ආයුරාරෝග්‍ය සම්පత్తి සග්ග සම්පత్తి අතෝ නිබ්බාන සම්පత్తి නාති සමිච්ඡති.